ගරු මුලස්සි දරුඩු මන්ත්‍රීතුමනි, මම ප්‍රථමයෙන්ම තමුන්නාසයට ස්තුතිවන්ත වෙනවා. මට විනාඩි 13ක් වගේ කාලයක් අද මම හිතන්නේ මුදල් 52ක් ඉදිරිපත් කරලා තියෙනවා. Import and Export Control Act number 1 of 1969, අනික් පනත the National Medicine Regulatory Authority Act number 5 of 2015. මේ මුදල් 50 පිළිබඳව මගේ අදහස් ඉදිරිපත් කරන්න මට විනාඩි 13ක් වගේ කාලයක් වෙන් කරපු එකට මම තමුන්නාසයට ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ගරු මුලස් දරුඩු මන්ත්‍රීතුමනි, මම මේ මුදල් 52 ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම මගේ විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මගේ බලවත් විරෝධය මම ප්‍රකාශ කරන්න කැමති ගිය 20 වෙනිදා පැවතිච්ච ඒ පළාත් පාලන මැතිවරණයේ ඒ සම්මත වෙච්ච ආකාරය. දැන් මෙතනදී අපිට මේ පළාත් පාලන මැතිවරණය ගැන අපිට මේ අවස්ථාවේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමාවෙන්න පළාත් සභා මැතිවරණය ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හැබැයි කියන්න කැමති කවුරු හරි മന്ത്രി කෙනෙක් ඒ ප්‍රජාතන්ත්‍ර රාමුවක ඒ മന്ത്രിවරුන්ගේ ඒ ජනතාවගෙන් ඡන්දෙන් මේ වගේ සභාවකට ඇවිදින් තිබෙනවා නම්, එතකොට ඒ മന്ത്രിතුමා ඒ ඡන්දයක් පාවිච්චි කරනවා නම් ඡන්දේ කල් දාන්න මම හිතන්නේ ඒක සදාචාර නැහැ. ඉතින් මම හිතන්නේ ඒ ඡන්දේ කල් දාන්න දීපු අතුස්සප മന്ത്രിවරුන්ට ඇත්ත වශයෙන්ම මේක ලැජ්ජ වෙන්න ඕන කාරණාවක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. හැබැයි ඊට මම ඒ පිළිබඳව නෙමෙයි කතා කරන්නේ. මෙතනදී මූලාශ්‍ර දඩු മന്ത്രിතුමනි මම මෙතනදී කතා කරන්නේ මේක සම්මත වෙච්ච ආකාරය. මේ තමුන්නන්සලා දන්නවා එදා 20 වෙනිදා මේක සම්මත වෙන්න මේ ඡන්දේ ගන්න තිබුණේ පහමාට. හැබැයි ඡන්දේ පහමාට තිබුණාට පස්සේ පැය දෙකක් වගේ කාලයක් මේක ඇද්ද කාලේ ඇද්දා. මොකෝ පාර්ලිමේන්තුවේ ඒ ආණ්ඩු පක්ෂයේ සමහර කට්ටියත් එක්ක එකගතාවයකට එන්න බැරි වෙලා තිබුණා අගමැතිතුමාට. ඒකට මම හිතන්නේ මේක ඉතාම අසාධාරණ දෙයක්. මම ගිහිල්ලා කතානායකතුමාට ඉදිරිපත් මේ කාරණා ඉදිරිපත් කරනකොට ඒකට මට එතනදී දැනගත්තා තව කතිකය 4 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් මේ ගැන කතාකරන ඊපස්සේ වෙනම දාලා තිබෙනවා කියලා. දැන් අපි සාමාන්‍යයෙන් 50ක් 4 හමාරට නැත්නම් 5 හමාරට ඒ ඡන්දය ගන්නවා කිව්වොත් එහෙම අපේ තියෙන කාලය අඩු කරනවා. දැන් ගිය සැරෙත් ගිය 20 වෙනිදාත් මොකද්ද වුනේ? මට මතකයි සුමේදා ජයසිංහ මන්ත්‍රීතුමිය කතා කරන්න හදනකොට එතුමියට ඒ විනාඩි 10ක්ද කොයිද කාලයක් වෙන් කළා තිබුණා. ඊපස්සේ ඒ කාලේ විනාඩි 4කට අඩු කරා. නමුත් අන්තිමට මොකද වුනේ? 5 හමාර පවුනායින් පස්සේ ඒකවල මෙතනදී එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරුන්ට ඕන තරම් වෙලා කතා කරන්න විනාඩි 15-20 ඒ කතානායකතුමා දුන්නා. ඒතකොට මම හිතන්නේ අපි මෙතනදී දැන් අපි මට මතකයි අපි පාර්ලිමේන්තුවේට 2015 අපි ඇතුළු වුණායින් පස්සේ අගමැතිතුමත් ඒ වගේම කතානායකතුමත් කිව්වා දැන් මේ පාර්ලිමේන්තුවේට එන්න ඉස්සෙල්ලා පුළුවන් තරම් අපි මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් ගැන කියවන්න කියලා. එහෙම නැත්නම් ගිහිල්ලා ස්කින් මේ ගැන කියවන්න කියලා ස්කින් මේගේ පොතක් අර පුස්තකාලයේ තිබෙනවා රුපියල් 60,000ක් වියදම් කරලා තමයි පොත අරගෙන තිබෙන්නේ. නමුත් අපි මේ පොත් මොනවා කියෙව්වත් මේ පාර්ලිමේන්තුවේ ඒ කතානායකතුමා ඒ හරිහමන් සම්ප්‍රදායක් ඉදිරිපත් ඒ සම්ප්‍රදායක් ගරු කරන්නේ නැත්නම් මම හිතන්නේ මෙතනදී විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එතකොට කරු මූලාසිත අරුඩ මන්ත්‍රීතුමදී එක්කෝ අපි බලන්න ඕනේ මේ හරියට මේ හරිහමන් සම්ප්‍රදායක් ඉදිරියට ගෙනියන්න. එහෙම නැත්නම් ගරු මූලාසිත අරුඩ මන්ත්‍රීතුමදී අර ඇමරිකාවේ වගේ මම හිතන්නේ කතානායකතුමාගේ ඒ කාර්යභාරය මොකද්ද කියන එක අපි නැත්තම් වෙනම විග්‍රහ කරන්න ඕනේ. අර ඇමරිකාවේ වගේ කතානායකතුමා ඊපස්සේ ඒ ආණ්ඩු පක්ෂයේ ඒ ප්‍රතිපත්ති මාලාව ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා නම් මම හිතන්නේ එතනදී ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ අර එංගලන්ත සම්ප්‍රදායයේ තිබුණේ එහෙම කතානායක කෙනෙක් නෙවෙයි. ඒ කතානායක කෙනෙක් ඉම්පාෂලි නැත්තම් ඒ දෙපැත්තටම ඒ සාධාරණයක් ඉෂ්ටකරන්න කටයුතු කරන්න ඕනේ කියන එක තමයි කියන්නේ. දැන් මේ වගේ දේවල් අපි මතු කරනකොට අපේ ලීඩ් ඔෆ් ද අපේ සභානායකතුමා මොකද්ද කියන්නේ? අපේ සභානායකතුමා කොයි වෙලාවක කියන්නේ 18 සම්මතුමුනේ කොහමද? 18 ඊපස්සේ මේ උදේ ගෙනාවා හවස සම්මත වුණා කියලා. ඉතින් මෙන්න මේක නම් ඉදහසට කාරණේ. මේ 18 සම්මච්ච වෙච්ච එක ගැන හැමදාම කතා කරනවා නම් මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවෙන් ඒ වැඩක් නැහැ කියන එක තමයි මම මෙතනදී ඉස්සෙල්ලාම කියන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ගරු මූලාසන අරුඩු මන්ත්‍රීතුමදී මේ 52 පිළිබඳව කතා කරනකොට මම හිතන්නේ මේ කතා කරන්න ඉස්සෙල්ලා අපිට යම්කිසි විදිහකට අද ආර්ථික තත්ත්වය මොකද්ද කියලා බලන්න ඕනේ. මෑතකදී බ්ලූම්බර්ග් ආයතනයේ ඒ නිවේදනයක් නිකුත් කළා කියනවා ලංකාව මේ ආයෝජනය කරන්න වැඩියම අවධානමක් තියෙන රටක් හැටියට. දැන් මේකේ රටවල් 82ක් මනපුවෙන් පස්සේ 69 ස්ථානයට තමයි ලංකාව තිබෙන්නේ. මේකේ රේටින් එකක් දෙනවා 100න් තමයි ලකුණු දෙන්නේ. ලංකාවට ලකුණු ලැබිලා තිබෙන්නේ 12යි. එතකොට දැන් මේ පකිස්තානේ වගේ රටවල් දැන් මේ පකිස්තානේ තෙහප් එහා පැත්තේ තියෙන ඇෆ්ගනිස්තානේ හැමදාම බෝම්බ යනවා. හැමදාම ඊපස්සේ මේ ISIS ත්‍රස්තවාදීන්ගේ තියෙනවා, ටලිබාන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රශ්න තිබෙනවා. හැබැයි මේ වගේ රටකත් ඊපස්සේ කටිය 12.5ක ඒ ලකුණු ප්‍රමාණයක් හම්බලා ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්නවා බ්ලූම්බර්ග් ආයතනයට අනුව. ඒ වගේම දැන් ඉන්දියාව දිහා බැලුවොත් එම් ඉන්දියාවේ ලකුණු 34ක් හරන් තිබෙනවා. දැන් ග්‍රීසිය වගේ රටවලුත් ලකුණු 50 41ක් අරගෙන මේ ලංකාවට වඩා තිබිලා තිබෙන්නේ. ඒ වගේම මෑතකදී මූඩි ආයතනය ලංකාවේ ක්‍රෙඩිට් රේටින් එකට ඒ B- තත්ත්වයක් දෙනවා. දැන් අපේ මේ BB+ තිබිච්ච ඒ මට්ටම මම හිතන්නේ අවුරුදු දෙකක් වගේ සුළු කාලෙකදී මම හිතන්නේ මේක ඉතාම බැරඩුම් තත්ත්වයකට උදා වෙලා තිබෙනවා කතා නැතුමුනි. දැන් මේ අපි මේ යහපාලනයක් ගැන කතා කරන අපේ මේ ආණ්ඩු පක්ෂයේ නායකවරු දැන් මේ යම් කිසි විදිහකට මෙතන විග්‍රහයක් කරන්න හදනවා මේ රටේ දැවැන්ත සංවර්ධනයක් තිබෙනවා කියලා. හැබැයි එදා 2014 ඒතකොට මේ IMF එක Moody's ආයතනය එහෙම නැත්නම් Fitch ආයතනය මේ මොනවද කිව්වේ? කිව්වා IMF එක 29 ජූලි 2004 කියනවා ශ්‍රී ලංකාස් economic growth has been one of the fastest among Asia's developing economies in recent years කියලා. ඊපස්සේ Standard & Poor's ආයතනය අගෝස්තු 2014 කියනවා ශ්‍රී ලංකා stable government is focused on high growth economy with public investments as a key driver කියලා. Moody's ආයතනය මේ දැන් B- එකට අපේ ආණ්ඩුවේ ක්‍රෙඩිට් රේටින් එක අඩු කරපු Moody's ආයතනය කියනවා inflation has markedly decelerated කියලා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව Asian Development Bank කියනවා ශ්‍රී ලංකා social indicators are among the best in South Asia කියලා. Fitch ආයතනය කියනවා big public infrastructure projects are part of a large development strategy and lead to roads and ports that compare well with regional infrastructure කියලා කියනවා. IMF ආයතනය කියනවා Fitch fiscal consolidation has continued with overall fiscal deficit falling කියලා. ඉතින් මේ විදියට the Millennium Development UNDP කියනවා ශ්‍රී ලංකා has made significant progress in power reduction කියලා. දැන් මේ 2014. එතකොට 2014 අපි ඉලක්කයක් තිබුණා. ඊපස්සේ 2020 වෙනකොට අපේ දළ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 150කට යන්න. ඒ වගේම අපේ ඒකපුද්ගලික ආදායම අපේ ඇමරිකානු ඩොලර් 17,500කට යන්න. අපේ ඉලක්කයක් තිබුණා අපේ ඒ සංවර්ධන වේගය ඊපස්සේ 7කට වඩා වේගයක් ගෙනියන්න. මේ අද මොකද වෙලා තිබෙන්නේ 2017 මේ සංවර්ධන වේගය මම හිතන්නේ පළවෙනි මාස 6ට 3.82ද කියලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ එන මාස 6 දිහා බලනකොට සමහර වෙලාවට මේක අපි ප්‍රාර්ථනා කරනවා මේක වැඩි වෙයි කියලා. හැබැයි මේ ආණ්ඩුවේ ගිනෙන ඒ ආර්ථික ප්‍රතිපත්ති දිහා බැලුවොත් එහෙම අපිට ලොකු විශ්වාසයක් තියන්න අපහසුයි මේ ආර්ථික වේගය වැඩි වෙනවා කියන එක. දැන් මේ එක පැත්තකින් බැලුවොත් මේ ආර්ථික වේගය පිළිබඳව විතරක් නෙවෙයි. දැන් මේ යහපාලන ආණ්ඩුව කිව්වේ මොකද්ද? නීතියේ ආධිපත්‍ය ගැන මේ කට්ටිය කතා කරා. ඊපස්සේ මේ කට්ටිය මේ මහා මොකද මෙගා ඩීල්ස් ගැන කතා කරා. මහා වංචා ගැන කතා කරා. දැන් නීතියේ ආධිපත්‍යෙ මොකද වෙලා තිබෙන්නේ? දැන් නීතියේ 2014 rule of law index කියලා World Justice Project කියන ඒ ආයතනය නිකුත් කරනවා හැම අවුරුද්දේම එක එක රටවල් වල තිබෙන නීති ආධිපත්‍ය. 2014 අපි හිටියේ රටවල් 99කින් අපි 48 වෙනි තැනට හිටියේ. දැන් 2016 වෙනකොට අපි 68 තැනකට යනවා. අපි ස්ථාන 20කින් අපි පහතට යනවා. එතකොට මේ මොකද්ද මේ නීති ආධිපත්‍යයට වෙලා තිබෙන්නේ? දැන් ඊයින් පස්සේ දැන් corruption perception index කියලා ඒත් යම්කිසි විදියකට රටවල් වල තිබෙන කොච්චර දූෂණයක් තිබෙනවද කියලා මනින්න ඒ උත්සාහයක් තිබෙනවා. මේක කරන්නේ transparency international එකෙන්. 2005 අපිට තිබුණේ 78 වෙනි ස්ථානයේදී. 2016 වෙනකොට මේක 95 වෙනි ස්ථානයට යනවා. ඉතින් මම හිතන්නේ අපිට පැහැදිලිව කියන්න පුළුවන් ඉතින් යම්කිසි විදියකට විශාල පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. එක පැත්තකින් ආර්ථික වශයෙන්, අනිත් පැත්තෙන් සමාජීය වශයෙන්, අනිත් පැත්තෙන් දේශපාලන වශයෙන්. මම හිතන්නේ මෙව්වා ගැන අපි කතා කරන්න උවමනාවක් නැහැ. පොල් ගෙඩියක් රුපියල් 100කට යනකොට අද ආර්ථික තත්ත්වය කොහොමද තියෙන්නේ කියන එක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මම මෑතකදී ගරු මුලාසර අඩු මන්ත්‍රීතුමනි මම කියෙව්වා ලිපියක් අපේ අගමැතිතුමා ඉදිරිපත් කළා තිබෙනවා මේ ඇමරිකන් චේම්බර් ඔෆ් කොමර්ස් පෙබරවාරි මාසේ 2017දී. මේකෙන් කියනවා ලංකාවට 2017දී ආයෝජන බිලියන 2.5ක් ගේනවා කියලා. 2.5ක් හරි 3ක් වගේ ගේනවා කියලා. දැන් අපි ඉන්නේ මේ සැප්තැම්බර් මාසේ. අපි ඉන්නේ 22 වෙනිදා. තව දවස් කීපයක් තිබෙන්නේ මේ මාසෙත් ඉවර වෙන්න. හැබැයි අද කොච්චර ආයෝජන ගෙනල්ලා තිබෙනවද ගරු මුලාසිර අඩු මන්ත්‍රීතුමනි මෙතනදී අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ කට්ටිය දැන් ආර්ථික සැලසුම් 8ක් ඉදිරිපත් කළා තිබෙනවා මම මගේ ගිය වතාවේදී මම මේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් මම ඒ කරපු කතාවේදී මේ මොනවද මේවා කියලා මම ඉදිරිපත් කරා නමුත් මේ ආර්ථික සැලසුම් කීයක් ඉදිරිපත් කරත් මේ ආර්ථිකය ඉදිරියට යන්නේ නැහැ කියන එක අපිට මෙතනදී පැහැදිලිව කියන්න පුළුවන් දැන් මෙතනදී මම හිතන්නේ අපේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු මම හිතන හුඟක් පම්පෝරිය ගැහුවා දැන් මේ හොඳ ආණ්ඩුවක් ඇවිදින් ඉන් පස්සේ මේ විදේශ රටවල් වල සිද්ධිනාගෙන තිබෙනවා කියලා. ඒ හින්දා තමයි අපිට GSP Plus එක ලැබිලා තිබෙන්නේ කියලා. දැන් මේ GSP Plus එක ලැබුණට අපේ ඇදු ගාමන්ට් එක්ස්පෝස් ඇදුළුම් කර්මාන්තයේ කොච්චර වර්ධනයක් වෙලා තිබෙනවද කියලා බැලුවොත් එහෙම දැන් මේ පළවෙනි මාස තුනට 2016 අපි අපනයනය කරලා තිබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.369ක් තමයි අපි අපනයනය කරලා තිබෙන්නේ. දැන් 2014 වෙනකොට දැන් මේ GSP Plus ලැබිලා අපිට කීයද හම්බ වෙන්නේ? අපි මේ අවුරුද්දේ වෙනකොට අපි බිලියන 1.275ක් තමයි අපි අපනයනය කරලා තියෙන්නේ. එතකොට අපි මේ අපනයනය කරන ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. ඉතින් මේකට හේතුවක් තිබෙනවා. දැන් මේකට හේතුව තමයි අපි කවුරුත් දන්නවා දැන් මෑතකදී එංගලන්තයේ තීරණ එංගලන්තේ නෙවෙයි නැත්නම් මහා බ්‍රිතාන්‍යයේ තීන්දුවක් ගන්නවා. මේ යුරෝපෙන් කැඩිලා ඉන්පස්සේ යුරෝපීය නැත්නම් EU එකෙන් අයින් වෙන්න. ඉතින් ඒ දැන් අපි අපේ අපනයනදී බැලුවොත් එහෙම විශේෂයෙන්ම ඇඳුළුම් අපනයනදී බැලුවොත් එහෙම අපි යුරෝපයට අපනයනය කරන ප්‍රමාණයෙන් 145ක් අපි අපනයනය කරන්නේ ඒ මහා බ්‍රිතාන්‍යයට. ඉතින් අපි GSP Plus ගත්තට වැඩක් නැහැ. මම හිතන්නේ අපි මහා බ්‍රිතාන්‍යත් එක්ක සම්බන්ධකම් අපිට දිනු කරගන්න බැරි වුණොත්. ඒ වගේම මේ පළවෙනි මාස 6ට අපි බැලුවොත් එහෙම 2017 අපේ ඇඳුළුම් අපනයන ඇඳුළුම් වලින් අපේ අපනයන 5.6කින් අඩු වෙලා තියෙනවා. දැන් අපේ මම හිතන්නේ මෙතනදී සමහර කට්ටිය කිව්වා දැන් අපේ ධීවර කර්මාන්තේ ඒ මස්ස තහනම ඉවත් කරපු නිසා විශාල වර්ධනයක් වෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මම සතුටුයි කියන්නේ අපිට 17.4ක වර්ධනයක් වෙලා තිබෙනවා. හැබැයි අපිට අපි සම්පූර්ණ මුදල් ප්‍රමාණය ගත්තොත් එහෙම අපි පැහැදිලිව දන්නවා අපි මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 100ක් නැත්නම් 100ක් 150ක් වගේ ප්‍රමාණයක් තමයි අපි ඒ මාළු අපි අපනයනය කරන්නේ. ඉතින් මේකෙන් 17ක් කියන්නේ මේක එච්චරම ලොකු ප්‍රමාණයක් නෙවෙයි කියන එක තමයි මම මෙතනදී පැහැදිලිව කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම අපේ මේ පළවෙනි මාස 6ට අපේ සම්පූර්ණ අපනයන දියා බැලුවොත් එහෙම ගිය අවුරුද්දේ අපි බිලියන 2.739ක් අපි අපනයන කරලා තිබෙන්නේ. එතකොට මේ අවුරුද්ද වෙනකොට බිලියන 2.774ක්. ඉතින් පොඩි වර්ධනයක් විතරයි අපිට තිබෙන්නේ. ඉතින් මේ වර්ධනය අපිට යම්කිසි විදිහකට අපිට කියන්න ඕනේ මේක මදි කියන එක. අපේ රටට 100ට 6ක වර්ධනයක් ගෙනියන්න ඕන නම් ඊපස්සේ මෙච්චර මේකක් ගිනිලා මදි කියන එක තමයි කියන්න ඕනේ. ඒ වගේම කරු මූලාසිද අරුඩු මන්ත්‍රීතුමනි අපි දන්නවා දැන් අපේ ණය බරතාවය දැන් එන්න වැඩි වෙලා තිබෙනවා. ගිය අවුරුද්ද අපි ගත්ත ණය ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. දැන් ඒ වගේම අපි දන්නවා දැන් මේ අවුරුද්දේ ඉවර වෙනකොට අපිට ණය බිලියන 2.4ක් ගෙවන්න ඕනේ. ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක්. එන අවුරුද්දේ වෙනකොට ඒක 2.6ට වැඩි වෙනවා. එතකොට 2019 වෙනකොට 3.7ට වැඩි වෙනවා. ඒ වගේම අපේ 2020 වෙනකොට 3.2ක්. ඒ වගේම අපේ 21 වෙනකොට 3.2ක්. ඒ වගේම 22 වෙනකොට මේක 3.5කට වැඩි වෙනවා. හැබැයි දැන් අපේ මේ ණය කර්මනාකරණය දිහා බැලුවොත් එහෙම අපිට මහ බැංකු වාර්තාවෙන් පැහැදිලිව පේනවා දැන් මේ මහ බැංකුවෙන් කෙටි කාලීන ණය ගන්න එක වැඩි කරලා තිබෙනවා දීර්ඝ කාලීන ණය ගන්න එක අඩු කරලා තිබෙනවා. ඉතින් මං දන්නේ නැහැ මේක කොච්චර සාර්ථක ප්‍රතිපත්තියක්ද කියලා. ඒ වගේම අපිට තව විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමනි. ඒ වගේම මූලාසිර මන්ත්‍රීතුමනි දැන් මේ ණය කළමනාකරණය කරනකොටත් අපි දකිනවා මහ බැංකුවෙන් යම්කිසි විදිහකට උත්සාහයක් තිබෙනවා මේ විදේශීය ණය අයකර වැඩි කරලා ඊන් පස්සේ ඒ දේශීය ණය අඩු කරන්න. ඉතින් මම හිතන්නේ මේකත් එච්චරම හොඳ දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි ඒ ප්‍රතිශතයේ 40%, 43% වගේ තමයි අපි අරගෙන ගිහිල්ලා තිබෙන්නේ. නමුත් ඉදිරි කාලයේදී අනිවාර්යයෙන්ම ඉදිරි අවුරුදු 2-3 වෙනකොට මම හිතන්නේ විදේශීය ණය ප්‍රතිශතයේ 50%කට වඩා වැඩි වෙනවා. ඉතින් මම හිතන්නේ මේක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. ඉතින් මෙහෙම තියෙනකොට තමයි මම හිතන්නේ අපිට ආර්ථික ප්‍රශ්න 2020 විතර වෙනකොට ආර්ථික ප්‍රශ්න විශාල ප්‍රමාණයකට අපිට මුහුණ පාන්න දෙන්නේ. මම ඊයේ අහගෙන හිටියා ඒක മന്ത്രി කෙනෙක් ඒ කතාවක් පැවැත්තුවා. ඒ മന്ത്രിතුමා කියනවා දැන් මේ self driven cars නැත්තම් මේ self driven car නැත්තම් මේ රියදුරෙක් නැතුව ඒ වාහන දැන් ඒ තාක්ෂණය තිබෙනවා කියලා. මේ මෑතකදී ලංකාවේ පැවිතිච්ච ඒ උත්සවයක රාජන් ආනන්දම් කියන Google ලාංකිකයෙක් Google ආයතනයේ ඉන්දියාවේ මැනේජින් ඩිරෙක්ටර් මහත්මයා ඇවිදින් ඒ කතාව පවත්වනවා. ඒ කතාවේ එතුමා කියනවා මේ self driven cars ඒ තාක්ෂණය තියෙනවා නම් තව අවුරුදු 5ක් 10ක් වෙනකොට මේ තාක්ෂණය එනවා. ඒ තාක්ෂණය පරිවලා ලංකාවට ඇවිදින් ඊට පස්සේ කවුරු හරි ලොකු ආයතනයක් ඒ 3 wheel වලට මේ තාක්ෂණය හයි කරොත් එහෙම එතකොට දැන් ලක්ෂ 4ක් විතර ප්‍රමාණයක් දැන් 3 wheel ලනවා. එතකොට ඒ අවුරුදු 5කින් 10කින් මේ කට්ටියට ඒ රැකිය අහිම වෙනවා. ඉතින් දැන් මෙව්වාගෙන මම කියන්නේ මේ රජයේ මොන වගේ මේ පියවරක් ගන්නවාද කියන එක අපි දන්නේ නැහැ. අපි දන්නවා 2020 වෙනකොට අපේ dependent population එක ඊපස් 150ට වැඩි වෙනවා. අපේ ඉන්ඩිපෙන්ඩන්ට් පොපියුලේෂන් එකකට වඩා අපේ ඩිපෙන්ඩන්ට් පොපියුලේෂන් එක වැඩි වෙනවා. එතකොට දැන් මේ හැම එක්කෙනෙක්ටම තවත් එක්කෙනෙක්ගේ ඊපස් ඒ බරක් අදින්න වෙනවා. එතකොට මේවට මොන වගේ සැලසුම් තියනවද කියන එක තමයි අපි මේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා අපේ බලශක්ති අවශ්‍යතාවය එන්ඩෙන්ඩ වැඩි වෙනවා. මෙව්වට මොන පියවරවල් ගන්නවද කියන එක අපි මේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මෙම ආණ්ඩුව මේ විපක්ෂයට බනින ඒක ඉවත් කර ඒක අයින් කරලා නැත්නම් මේ දේශපාලන මර්ධනයකට අනේක අයින් කරලා මම හිතන්නේ මේ රට හදන්න ඕන නම්ගේ අවංක භාවයක් ඉදිරිපත් කරන්න ඕනේ. දැන් අපි 20 වෙනි සංශෝධනයේ අපි සමා වෙන්නලා අපි ඒ 20 වෙනිදා අපි දැක්ක මොකද්ද උනේ කියලා ඉස්සෙල්ලා 20 වෙනි සංශෝධනය කියනවා. ඊපස් සුප්‍රීම උසාවියෙන් මේ 20 වෙනි සංශෝධනයේ ඊපස් 3-2 ඕන ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා කිව්වෙන් පස්සේ මේ කට්ටිය ඊපස් පළාත් සභාව සංශෝධන කියනවා. ඉතින් මේකෙන් මේ ආණ්ඩුවේ අවංක භාවය ගැන අපි විශේෂයෙන්ම ප්‍රශ්න කරන්න ඕනේ. ඉතින් මම
හිතන්නේ
මුලසිර අඩුඩ මන්ත්‍රීතුමනේ මම මීට වඩා දීර්ඝ ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමුන්නාන්සේට මට වැඩිපුර විනාඩියක් කාලයක් දීපේකට මගේ ස්තුතිය ප්‍රකාශ කරමි. මම නිහිර වෙනවා.
ගෞරව වඩිවෙල් සුරේෂ්.
ගෞරවතුக்குரிய குழுக்களின் பிரதீத் அவிசாலர் அவர்களே, இன்று விசேடமாக இந்த நாட்டுடைய சுகாதார அமைச்சருடைய தேசிய மருந்துகள் ஒழுங்குபடுத்தும் அதிகார சபை சட்டத்தின் கீழ் மலையக மக்கள் சார்பாக இந்த உயிரை சபையிலே ஒரு சில வார்த்தைகள் எனக்கும் பேச கிடைத்தமையிற்று நான் எனது நன்றிகளை தெரிவித்துக் கொள்கின்றேன். மலையக மக்கள் சார்பாக சுகாதார அமைச்சு என்கின்ற போது இந்த நாட்டிலே ஒரு தேசிய கொள்கை இருக்கின்றது. இந்த இலவச சுகாதாரத்துறையிலே இந்த தேசிய கொள்கையின் அடிப்படையிலே இந்த நாட்டில் வாழ்கின்ற அனைத்து பிரஜைகளுக்கும் சமமான சுகாதார சேவை வழங்கப்பட வேண்டும் என்பதை நாங்கள் அனைவரும் அறிந்த உண்மை. விசேடமாக இந்த அமைச்சருடைய அமைச்சராக அனுபவமிக்க சுகாதாரத்துறை சார்ந்த ஒரு அமைச்சர் கௌரவ ராஜித்த சேனாரத் அவர்கள் இருக்கின்றார். பிரதி அமைச்சராக என்னுடைய நண்பர் கௌரவ ப்ரொஃபஸர் காசிம் அவர்கள் இருக்கின்றார்கள். இந்த அரசாங்கத்தின் மூலமாக இந்த அமைச்சில் எடுக்கப்பட்ட நடவடிக்கைகள் பாராட்டுக்குரியவை, அதில் எந்த விதமான சந்தேகமும் இல்லை. மருந்து பொருட்களுடைய விலை குறைக்கப்பட்டிருக்கின்றது. அதிலே இந்த சுகாதாரத்துறையிலே சில நடந்த மாஃபியாவுடைய நிலைமைகள் கட்டுப்படுத்தப்பட்டிருக்கின்றன. இதை வைத்து கள்ள வியாபாரம் செய்தவர்களுடைய நிலைமை இன்று முழுமையான கட்டுப்பாட்டுக்கு கொண்டு வரப்பட்டிருக்கின்றது. இவை அனைத்தையும் ஒரு பாராளுமன்ற உறுப்பினர் வகையிலே மலையக மக்கள் சார்பாக இந்த அமைச்சுக்கும் இந்த அமைச்சருக்கும் பிரதி அமைச்சருக்கும் அந்த அதிகாரிக்கும் நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இந்த அரசாங்கத்துக்கு நல்ல நோக்கு இருக்கின்றது, இந்த அமைச்சுக்கு நல்ல நோக்கு இருக்கின்றது, இந்த அமைச்சருக்கு நல்ல நோக்கு இருக்கின்றது. ஆனால் இந்த நாட்டில் வாழ்கின்ற அனைத்து பிரஜைகளுக்கும் சமமான சுகாதாரம் என்று கொள்கின்ற போது மலைய மக்களுடைய சுகாதாரத்துறை பார்க்கும்போது மிகவும் கவலைக்கிடமான ஒரு நிலைமையை இந்த உயரிய சபையிலே நான் கூறிவைக்க விரும்புகின்றேன். பல முறை பேசியிருக்கின்றேன், பல குழுக்களில் பேசியிருக்கின்றேன், பல இந்த அமைச்சருடைய பிரதி சுகாதார அமைச்சராக நான் சேவை செய்திருக்கின்றேன். 5 வருட காலமாக 51 தோட்ட வைத்தியசாலைகளை அரசாங்க வைத்தியசாலையாக மாற்றியிருக்கின்றேன். MBBS வைத்தியர்களை நியமித்திருக்கின்றோம், தமிழ் பேசக்கூட தாதியர்களையும் உத்தியோகத்தில் நியமித்திருக்கின்றோம். ஆனால் அனைத்து அரசாங்கத்தால் பொறுப்பேற்கப்பட்ட மலையக வைத்தியசாலைகளுடைய நிலைமைகள் இன்று வைத்தியர்களின் பற்றாக்குறை காரணமாக மூடுவிழா கண்டு கொண்டிருப்பதை காணும்போது மிகவும் வேதனையாக இருக்கின்றது. இந்த சபையிலே மிகவும் வேதனையாக நான் தெரிவித்துக் கொள்கின்றேன். சிங்களத்திலே சொல்வார்கள், தெய்யோ துன்னோத்தரி பூசார்லது என்ன கீழ வரலாம், தெய்யோ அகமத்துமா தெய்யோ அமத்துமா பூசார்ல பரச்சமாவை வத்துக்கிற சௌக்கிய சேவை அறியட்டல் அவாது என்ன. இன்றைக்கு தாய்சேய் மரணம் அதிகரித்திருக்கின்றது, தாய்சேய் மரணம் அதிகரித்திருக்கின்றது. போசாக்கு நிலைமையிலே மலையக மக்கள் புறக்கணிக்கப்பட்டிருக்கின்றார்கள். அரசாங்கத்தால் என்னால் பொறுப்பேற்கப்பட்ட வைத்தியசாலைகளுக்குரிய வைத்திய பற்றாக்குறைகள், ஒரு வைத்தியரை வைத்துக் கொண்டு அந்த வைத்தியர் காலையிலிருந்து காலை 8 மணி மாலை 4 மணி வரைக்கும் சேவை செய்கின்றார். தோட்ட தொழிலாளர்கள் வேலை விட்டு வருகின்றார்கள் மாலை 5 மணிக்கு. 5 மணிக்கு வந்து ஒரு கர்ப்பிணி தாய் வைத்தியசாலைக்கு செல்லும் போது வைத்தியசாலை மூடியிருக்கின்றது. நான் பலமுறை வேண்டுகோள் விடுத்திருக்கின்றேன், கௌரவ சுகாதார அமைச்சனுடைய கவனத்திற்கு மீண்டும் கொடர்கின்றேன், இந்த பெருந்தோட்டத்துறையுடைய சுகாதார சேவையினுடைய அந்த முறையை மாற்றுங்கள். ப்ளீஸ் சேஞ்ச் த சிஸ்டம். அந்த சிஸ்டத்தை மாற்றியமையுங்கள். பெருந்தோட்ட மக்களுடைய நிலைப்பாடுக்கு அமைய நோயாளி இல்லாமல் வைத்தியரை வைத்துக் கொண்டு வைத்தியசாலை நோயாளி வராத நேரத்தில் திறந்து வைத்திருப்பதிலே என்ன அர்த்தம்? அந்த மக்களுக்கு தேவையான நேரத்திலே இன்று பெருந்தோட்டத்தை எடுத்துக் கொண்டால் விபத்துகள் அதிகம். ஆயுதத்திலே சேவை செய்து கொண்டிருக்கின்றார்கள். மண்வெட்டிலும் முள்ளிலும் கவாத்து கத்திகளிலும் தேயிலை தொழிற்சாலைகளிலும் அவர்கள் சேவை செய்து கொண்டிருக்கின்றார்கள். அங்கு விபத்துகள் அதிகமாக இருக்கின்றது. இந்த தேயிலை தோட்டங்களிலே குளவி கொட்டுதல், சிறுத்தை போன்ற மிருகங்கள் வந்திருக்கின்றன. இவருக்கெல்லாம் ஆளாகி கொண்டிருக்கின்றார்கள் மக்கள். ஆகவே இந்த தேசிய சுகாதார கொள்கை கீழ் மாகாண சுகாதார அமைச்சராக இருக்கலாம், மத்திய அரசாங்கமாக இருக்கலாம், ஆனால் மத்திய அரசாங்கத்தில் எங்களுக்கு பாரிய நம்பிக்கை இருக்கின்றது. பெருந்தோட்ட மலையக மக்கள் இந்த நாட்டுடைய பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்கள் மீது தான் நம்பிக்கை வைத்திருக்கின்றார்கள். அவர் மீது வைத்திருக்கின்ற நம்பிக்கையின் காரணத்தால் தான் ஜனாதிபதிக்கும் பாராளுமன்றத்துக்கும் அனைவருக்கும் வாக்களிக்கின்றார்கள். மலைய மக்கள் தான் தீர்மானிக்கின்றார்கள் இந்த நாட்டுடைய தலைவன் யார் என்று. ஜேஆர் ஜவஹர்தன முன்னாள் ஜனாதிபதி அவர்களாக இருக்கலாம், சந்திரிகா பண்டாரநாயக்க அவர்களாக இருக்கலாம், ஆர் பிரேமதாஸ் அவர்களாக இருக்கலாம், இன்றைய ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களாக இருக்கலாம், அவர்களுடைய வெற்றிக்கு வித்திட்டவர்கள் மலையக மக்கள். ஆனால் அவர்களுடைய சுகாதாரத்துறை பறிக்கப்பட்டிருக்கின்றது. இன்று பாரிய அளவிலே இந்த நாட்டிலே சுகாதார சேவை நடந்து கொண்டிருக்கும் போது பெருந்தோட்ட வைத்தியசாலைகள் மூடிவிட காண்பதை பார்த்துக் கொண்டிருக்க முடியாது. உடனடியாக அமலுக்கு வரும் வகையில் 3 வைத்தியர்களை தோட்ட வைத்தியசாலைக்கு நியமியுங்கள். 3 வைத்தியர்கள் தேவை ஒரு தோட்ட வைத்தியசாலைக்கு. தமிழ் பேசக்கூடிய அங்க சேவையாளர்களை நியமியுங்கள். குடும்ப நல உத்தியோகஸ்தர்கள் ஏனைய நியமிக்கிற அங்கு படித்த மலை இளைஞர்கள் இருக்கின்றார்கள். ஆனால் அமைச்சர் உத்தரவிடுகின்றார், பிரதம மந்திரி அதைத்தான் விரும்புகின்றார். ஆனால் நடைமுறையிலே அங்கே சாத்தியப்படாமல் இருப்பதைத்து என்னுடைய மனவேதனையை இந்த சபையிலே தெரிவித்துக் கொள்கின்றேன். மிகவும் கஷ்டப்பட்டு கடந்த காலங்களில் அந்த 51 வைத்தியசாலைகளை அரசாங்கம் பொறுப்பேற்றோம். ஆடுகள் மாடுகள் படுத்திருந்தன. வெள்ளையர் கட்டிய வைத்தியசாலை தரம் உயர்த்தப்பட்டு மீண்டும் அவ்வாறு நிலைமை உருவாகும். ஆனால் அதை ஏற்றுக்கொள்ள முடியாது. இந்த அரசாங்கம் செய்து நல்ல செய்ய சேவைகளை நாம் பாராட்டுகின்ற அதே நிலைமையிலே இது சம்பந்தமாக பல தடவை நான் கூறியிருக்கின்றேன், அதிகாரிகள் கூட்டத்தில் தெரிவித்திருக்கின்றேன், மாகாண சபை சுகாதார மாகாண பணிப்பாளர் தெரிவித்திருக்கின்றேன். ஐயோ கரண்யத்தை அகமத்துவாக்கியினவனா சௌக்கிய அமத்துவாக்கியினவனா ஐ வத்துக்கொள ஜனதாடைய சௌக்கிய அரிய லபானத்தை காகாரி கொன்றக்கு கருணவாத நெத்தான் ஜாத்திவாத பலன் வைக்கிறா மங்க ஆண்ட கமதி அகமத்துவாக்கியினா கரண்யா கரு அகமத்துவாக்க வத்துக்கொள ஜனதா விசுவாசியாக நின்னேன் கரு அகமத்துவா நிசாத்தமாய் ஜனாதிபதி தந்தது உன்னை கரு அகமத்துவா நிசாத்தமாய் வத்துக்கொள ஜனதாவை சம்பூர்ண சாயோக ஆண்டோடு தென்னேன் எத்தக்கூட அப்பே கரு அமத்துமா இன்னும் சௌக்கிய அமத்துமா விசேஷ அவரது காண பரப்பு என்ன கரு அமத்துமா ஏத்துமா நியோகக்கார நான் சேவை கரண்டிக்கிறா கரு அம அகமத்துமாக்கி நான் சேவை லபாத நிற்கிறா ஏன்னா ஆகி வத்துக்கிற ரோகல் தாரியத்தை தோஸ்தர தானத்தை மம நியோஜியமத்துக்கார கத்து ரோகல் பணசிக்கா எம்பிபிஎஸ் டாக்டர் எக்கனி தம எம்ஏ ஏ உதய அட்டேந்திர அத்திர வினக்க வடக்கணும் அத்திரா மாவட்ட வாழையாடுவா கம்கர் வடையாடல என்ன மேயர் அட்டட சிலோன் டி சிலோன் டூ மேனுஃபேக்சரிங் சிலோன் டி ஃபேக்சர் கரண்டு வத்துக்கிற ஜனதாவை சேவை கரலா கூண்டல் காலா நோய்க்கு நோய்க்கு பிரச்சனை முன்னதிகா தேவத்தில் வடக்கிற அவசர அத்தாமார பாட்டு இஸ்பித்தால கூட இஸ்பித்தால வாழா மங்கன நம்ப செங்கியானா ரோபரி ரோகல மாதவ ரோகல யூரி ரோகல ஹோப்டன் ரோகல கணவர ரோகல தெல்பத்த ரோகல சாரணியா ரோகல ஊவாயலன்ஸ் ரோகல தம்பத்தின ரோகல டவுன் சைட் ரோகல மே ரோகல ஒக்கோம ஓவிக் ரோகல ஒக்கோன்ற தொமத்து மலை ஆண்டு மங்க ஆராதனை கருணா அப்படி கரு அமத்து மாட்டார் நியோஜ அமத்து மாட்டார் கருணாக்கலை வத்துக்கிறட்ட என்ன எவ்வளவு வராண்ட மே சிஸ்டம் பெட்டக்கு சேஞ்ச் கராண்ட மே அப்படி தடியில் மக்கறான் மே இந்த வைத்தருங்க சேவையை வத்துக்கொட்ட தான கொட்ட அவச சேவை கரண விதியிட்ட சேஞ்ச் கரண பெட்டனுக்கு சிஸ்டமுக்கு ஐயோ கரண் நிக்கா ரோகல தியாகன தோஸ்தர்லாம் இன்னும் எவ்வளோ கம்கர் விரட்டையானவான் சாமானிய சீரோதனை நடத்தாங்க. தவால இன்னும் சாத்தட்ட வேலையானவா டாக்டர். அப்படி அப்படி கத்தா குவார்டர்ஸ் 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 சுற்றா தான் ஏ குவார்டர் சொல்ல இன்னே ஊவாயிலான்ஸுக்கு கீழே வரண்டு ஊவாயிலன்ஸுக்கு என்ன ஐ டாக்டர் அப்போ வேணா ப்ரைவேட் ப்ராக்டிஸ் ஆண்டோடனி சார் ஏன்னா சாத்தட்ட வேலா கம் கரு லெட் வேணே சாத்திரட்டு இஸ்மித்தாட்ட ஐ மே சிஸ்டமுக்கு சேஞ்ச் கரண்டு பெரிய மிக கெட்டுவோம் முக்கது கீசரை கிள்ளி மக்கறது ரஷ்யம் கீழே கத்தாக்குறது ஜிஎம்ஓக்கு ஓத்தரி லொக்ஸ்டாலாக்கு ஓத்தரி ஐட்டம்க்கு ஓத்தரி மொனம் மகு அக்கறத்தரி ஐ மே வத்துக்கிற ஜனதா மரண் வத்துக்கிற ஜனதாவிதமாய் மேரட்டே ஆதாயம் கேண்ட தேக சொல்லுங்க வெளியில் ஆபே அறந்துண்ணே அவருது காண உலக ஸ்டேட்டிஸ் பேர் தன்னோம் தேமிச்சு ரஜேட்டை தொஸ்கிறோம் ஏனிசா மேக கிரியாத்மகரண்டு மேக அப்படி ஒரு செக்கா கெத்தியலாத்தினோம் அப்படி மே ரட்டை மேத்தாலும் தாக்ஷத்தியனை லோக்கை நோய் நோய் சேஞ்ச் கரண்டு புலானா ஐ மேக வெனஸ்கரண்டு பெரிய ஐ மே சேவை லபாதண்டு பெரிய ஜாத்திக பிரதிபத்திய தீனம் சௌக்கியம் மேலோட ஜீவத்தனை சீனம் ஜனதாட்ட எக்கமே இது சேவை லபாதண்டு புலானா பட்ஜெட்டுக்கு வெடி முதல பெண்கரணம் ஐ மே வத்துக்கிற ஜனதாட்ட வித்தரா மே புஞ்சமாக சலக்கில தண்ணி
உறுப்பினர்களை முடித்துக் கொள்ள
வேண்டும் ஒன்றாக ரத்னபுரம் டிஸ்ட்ரிக் வெளவனம் மாறத்தின் பட்டாங்க மாறத்தின்னு இட பசை ராசகலை இட பசை அலுப்பலை இட பசை அப்கஸ்தன்னு இட பசை ஹந்தான ரோக லோக்கம் வாழா டாக்டர்ஸ்லானே தவால்கிட்ட அருணம் போட்டாக்களை அவசியம் இன்னனே ஏனிசா அப்பே ராஜே வேற நிவே மேக்க கர அகிராமத்துவாக்க மேக்க நிவே அகிராமத்துவாக்க வத்துக்கிற ஜனதாவிட்ட விசிஷ்ட சாயோகத்தை என்னைக்கலாம் விசிஷ்டலட்ட ஏ அவசியத்தா இஷ்ட கண்ணு கேள்வி கர அகிராமத்துவம் அப்பதேசி தீராத்தியனே ஏனமே காகித வேட கொடனகிலே பாவிட லட்ச துன்சியா வீதம் கிளப்பி கொடனகிலே அதுவும் கொடனகிலே போகிறத டாக்டர் அழைத்து கொடனகிலே அதுவும் கட்டிடங்கள் தேவையில்லை அவர்களே வேதனையுடன் கூறுகின்றேன் மீண்டும் மீண்டும் இந்த சபையை
முடியாது
மலையக மக்களுக்குரிய சேவையை இந்த சுகாதார அமைச்சு முழுமையாக வழங்க வேண்டும் அதற்கு யாராவது ஈடுபடுவித்தால் அல்லது இதை நடைமுறைப்படுத்த முடியாமல் எந்த அதிகாரியாவது இதுக்கு தடங்களாக இருந்தால் அந்த அதிகாரிக்காக சட்ட நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த சபையில் கூறி விடைபெறுகின்றேன். நன்றி வணக்கம்.
நன்றி கரு இண்டிகா நுரத்
முகமது மிஸ்ஸூதி முலாசனி சபாபத்துமணி சங்வர்தன உபாய மார்க ஜாத்தியாந்திர விருந்த அமாத்திய அமாத்தியாசி ஆணையனஹா அப்படின பணத்தை சம்பந்தி நியோக இக்கத்துக்கரண முகத்தி அப்படி ரட்டே ஜாத்தியாந்தர விழுந்தாம இவகேம அப்பநாயன ஆனாயன பிரதிபத்தியகன அப்படிக்கா கோயில பலுவோத் அப்படி பௌகே தவசுல தெக்கா அப்படி ஆனாயனே கரண பாண்டவலட்ட வடா அப்பநாயனே கரண பாண்டவல விசால பரத்தரையா விசால விதியட வடிவிலாத்தியன வடி வெமின் பாவத்தின யுகையா அப்படி மே வெதி ரட்டத்துலட்ட அவசியக்கரண சஹல் செப்பயும கீழே கத்தாம ஏ சஹல் செப்பயுமட்ட ஏ சஹல் நிஷ்பாதனே அது கொப்பமண பிரமாணிக்கும் கடா வெட்டல தீனோ அது கீனவானாங் அது மெட்ரிக் டோன் லக்ஸ தெக்கா துணாக் பிட்ராட்டவல்வலிங் ஹால் கென்னாண்டு ரஜே தீந்து கரல தீனம் எனிசா ரஜரட்ட கோவி ஜனதாவோட பலாபுரத்துவாக் தியாகண்ட புழுவாங் நாயக்கே கட்டட பத்துனாம அப்படி ஹித்துவா அப்பிட்ட அவசியக்கரண சஹால் டிக்க அப்பிட்ட அவசியக்கரண பத்திக்க மே ராட்டத்துலையும் ஹோயாகாண்ட புழுவாங்க வைக்கிறார் நம்ம ஹால் என்ன கத்ததேன் பிட்டராட்டி எனிசா மே விழுந்த பிரதிபத்தி மே நியோக சகஸ்கரத்தி கரு மூலாசனே மந்திரித்துமணி சபாபத்துமணி மேவ ராட்டட்ட தனின விதியட தீயணும் අපේ දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මේ කෘෂිකර්මාන්තය තුලින් අපේ රටට ඕන කරන අස්වැන්න අපේ රටේ තියාගන්න වැඩපිළිවෙලක් ආණ්ඩුවට තියෙන්න ඕන. අපි දැක්ක පහුගිය ආණ්ඩුවේ අපි දැක්කා මාර්ග පද්ධතිය සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කෙරුවා. ඒ වගේම ඒ ගබඩා පහසුකම් ඇති කෙරුවා, වරායන් ඇති කෙරුවා, ගුවන් තොටුපළවල් ඇති කෙරුවා. මේ රජයේ අවුරුදු දෙකහමාරක් පුරාවට අපි කෘෂිකර්මාන්තයේ පැත්තෙන් ගත්තහම අපේ රටට ඕන කරන සහල් නිෂ්පාදනය කරලා පිටරටවල් වලට යවන්න පුළුවන් තත්ත්වෙට අපි කෘෂිකර්මාන්තය දියුණු කෙරුවා. ඒවට ළඟා වෙන්න මාර්ග සකස් කෙරුවා. අපි විශාල වශයෙන් මේ වැඩ කටයුතු කෙරුවත් අද මේ ආණ්ඩුව අපි දකිනවා මේ ආණ්ඩුවේ කිසිම දෙයක් තකන්නේ නැතුව.
ගර්මන්තුමා කතා කරේ
මේ ආණ්ඩුවේ කිසි දෙයක් තකන්නේ නැතුව මං හිතන්නේ කටයුතු කරන නිසා අපි ආනයනය කරනවට අපි ආනයනය කරන භාණ්ඩවලේ පරතරය ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි දන්නවා තිරසාර සංවර්ධන අමාත්‍යවරු ඉන්නවා, ආර්ථික කටයුතු අමාත්‍යවරු ඉන්නවා, ප්‍රතිපත්ති සම්පාදනය කරන අමාත්‍යවරු ඉන්නවා, අගමැතිවරයාට විශාල වැඩ කොටසක් ඒකේ පැවරිලා තියෙනවා. නමුත් කිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ආර්ථික වැඩපිළිවෙලක් නැහැ. දැන් සහල් නිෂ්පාදනයේ අඩපණ වෙද්දී සහල් මිල වැඩි වෙන එක පමණක් නෙවෙයි. අද වෙද්දී අපි දැකලා තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ඒ කාර්මික ඒ මෝල් හිමියෝ අද මං හිතන්නේ 60-70%ක් ණය බරින් අද පෙළෙනවා. තමුන්ගේ ණය ටික ගෙවා ගන්න බැරුව තමුන්ගේ ඒ තමුන් ලබාගත්තු ණය ගෙවා ගන්න බැරුව ඒ මිනිස්සු සමහර වෙලාවට ජීවිතේ පවා නැති කර ගන්න තත්ත්වෙට පත් වෙලා තියෙනවා. කෘෂිකර්මාන්තය අපි ඊයේ පෙරේදා දැක්කා හබරණ ප්‍රදේශයේ එක ගොවි මහත්මෙක් තමුන්ගේ ගොවි ණය ගෙවා ගන්න බැරුව වහබිව්වා මේ ආණ්ඩුව කාලේ. ඔබ තමුන් වහන්සේලාගේ යහපාලන ආණ්ඩුව කාලේ අපි ආර්ථික ප්‍රතිපත්ති හදයි, අපි ඒවට නොයෙකුත් දේවල් එකතු කරයි. නමුත් ගොවි ජනතාව වහබොන තත්ත්වෙට මේ වෙද්දි පත් වෙලා තියෙනවා. එනිසා ඒ දුක් විඳින ජනතාවට මේ හදන ප්‍රතිපත්ති වලින් වැඩ කටයුත්තක් සිද්ධ වෙන්නේ නැත්නම් මං හිතන්නේ ලොකු අභාග්‍යයක්. ඒ වගේම බලන්න ඊයේ පෙරේද වෙද්දි ගම්මිරිස් ගොවියා, ඒ වගේම බුලත් ගොවියා, ඒ වගේම මේ විශාල කරුංගා ජාවාරමක් මේ රට තුල සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් මේ ආනයන අපනයනේ තුලින් ඔබ තමුන්නාන්සේලා අපේ රටෙන් යවන්න පුළුවන් භාණ්ඩවලට ඊට වඩා ප්‍රමාණයක් රට ඇතුළට ගේනවා නම් මේ පරතරය නිසා මං හිතන්නේ ඒක ආර්ථිකයට ගොඩක් දැනෙනවා. ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ තත්ත්වය භයානක තත්ත්වයක්. මේ තත්ත්වය විශාල විදිහට බලපානවා රටට. අද බලන්න ඊයේ පෙරේද අපි දැක්කා මුදල් ඇමතිවරයා කතා කරලා කිව්වා දැන් 7.25 දක්වා සීනි ගෙන්නන බද්ද අඩු කරනවා කියලා. සීනි ගෙන්නන බද්ද 7.25 දක්වා අඩු කරනවා කියලා. දැන් කියලා අවුරුද්දක් වගේ කාලයක් වෙනවා. මාස 8ක් 10ක් වෙනවා. මේ මාස 8ට 10ට දෙතුන් වතාවකට රුපියල් 25 දක්වා. රුපියල් 25 දක්වා බද්ද වැඩි කරුවා මේ ආණ්ඩුව. දැන් මොකද්ද මේ සිද්ධ කරන්නේ? 7.25 දක්වා අඩු කරනවා. ඒ වගේම ගුදන් වලට සීනි ගෙන්න ගන්නවා. නැව් වලින් රටට සීනි ගෙන්න ගන්නවා. සීනි ගෙන්නගෙන ඒ සීනි රට ඇතුළට ගන්න වෙලාවට විශාල රට ඇතුළට ආවට පස්සේ විශාල බද්දක් ගහලා සීනි වල මිල වැඩි කරනවා. මේ ජාවාරමක් මේ රටේ කරන්නේ. මේ මුදල් ඇමතිවරු, ඒ වගේම ප්‍රතිපත්ති හදන ඇමතිවරු, ඒ වගේම මේවා ක්‍රියාත්මක කරන සියලු දෙනා එකතු වෙලා මේ රටේ විශාල ජාවාරමක් කරනවා. 7.25ට අඩු කරපු සීනි බද්ද රුපියල් 25ට එහා යනකම් වැඩි කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඉතින් ඒ නිසා මේ විදිහට කටයුතු කරනවා නම් මං හිතන්නේ ඔබ තමුන් වහන්සේලා මං හිතන්නේ පොරොන්දු ගණනාවක් පහුගිය යුගය තුල අපි එකයි කිව්වේ ගොවි ජනතාව නගා සිටුවන්න අවශ්‍ය නම් ඒ යටිතල පහසුකම් ලබා දිය යුතුයි. ඒ යටිතල පහසුකම් සියල්ල අපි පහුගිය ආණ්ඩුව වෙලාවේ සියලු දෙනාට ලබා දුන්නා. උතුරේ වැඩ කරන ගොවියට, දකුණේ වැඩ කරන ගොවියට, නැගෙනහිර වැඩ කරන ගොවියට ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ කඩිනමින් වරායන් කරා ගෙනෙන්න මාර්ග පද්ධති හදලා දුන්නා. ඔබ තමුන්නාන්සලා 2016 වසරේ ඔබ තමුන්නාන්සලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල, අයවැය ප්‍රකාශවල ඔබ තමුන්නාන්සලා කිව්වා රත්නපුරේට හදනවා කෝ ශීතාගාර කන්ද උඩරට හදනවා කෝ ශීතාගාර ඒ වගේම මධ්‍ය කඳුකරයට හදනවා කෝ ශීතාගාර එළවලු ටික එහෙ ගබඩා කරන්න ඒ වගේම වී ටික ගබඩා කරන්න ඒ ගබඩා සියල් හදනවා කිව්වා මං අහනවා මෙතන ඉන්න ඇමතිවරු කවුරු හරි ඉන්නවා නම් කොහෙද එක ගබඩාවක් හරි විවෘත කරලා එළවලු ගබඩා කරලා තියෙන්නේ ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ සීතාගාර හදනවා කිව්වා කොහෙද සීතාගාර හදලා තියෙන්නේ අද ඉතින් උත්තර දෙන්න කිසිම ඇමතිවරයෙක් මේ පාර්ලිමේන්තුවේ නැහැ අද ඇමතිවරු මේ මේ කටට මොනවද දාගෙන අද ඇමතිවරුන්ගේ කාර්යභාරය කරන්නේ ඒ නිසා මේවා නිකන් නිකන් අපිට වෙලා තියෙන්නේ අර බීරි අලින්ට මොනවද ගහනවා වගේ නිකන් කියාගෙන යන්න විතරයි මෙහෙම පාර්ලිමේන්තු තියෙනවට වැඩිය හොඳයි මේකත් වහලා දැම්මනා මූලාසනයේ മന്ത്രിතුමනි මේව අහන්න අද කෙනෙක් නැහැ ජනතාවට අද ජනතාවගේ වේදනාව දුක කරදරය අහන්න කෙනෙක් නැහැ ඔබ තමුන්නාන්සලා මහා පුරා ජේරුවට කතා කරුවේ පුරා ජේරුවට කතා කරුවා අද අහන්න කෙනෙක් නැහැ ඉතින් ඒ නිසා මේ ආනයන හා අපනයන ඒ පණත් ගැන කතා කරනවා නම් මං හිතන්නේ අහන්න කෙනෙක් නැති එකේ දැන් ඕක කියලා වැඩක් නැහැ සෞඛ්‍ය ඇමතිතුමා මං හිතන්නේ ඔය කොහේ හරි හිටියා ඒ විදිහ දන්නේ නැහැ දැන් සෞඛ්‍ය ඇමතිතුමාගේ තියෙනවා සෞඛ්‍ය පෝෂණ හා දේශීය දේශීය නියෝජ්‍ය ඇමතිතුමාට ඇහෙන්නේ නැහැ දැන් ගොඩක් ආණ්ඩු ඉන්න අයට ඇහෙන්නේ නැහනේ ඉතින් අපි මොනවා කරන්නද ඒගොල්ලන්ට බේත් අරන් දෙන්න ඕගොල්ලෝ ඔක්කොන්ට මිස්සලා ඒ නිසා සෞඛ්‍ය ඇමතිතුමාටවත් කියමු කන් නැහෙන රෝගෙට ඇමතිවරුන්ට බේත් අරන් දෙන්න කියලා ඉතින් ඒ නිසා ඔය කියද්දි තැහෙන්නේ නැත්තම් වැඩක් තියෙනවද ඉතින් ඒ නිසා දේශීය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා මේ උදේ එතුමාගේ ඒ ඖෂධ නියාමන අධිකාරියේ පනත ගේන වෙලාවේ කිව්වා මේ අක්ෂිකාච සම්බන්ධයෙන් අක්ෂිකාච සම්බන්ධයෙන් එතුමා කතා කරා ඇතරම ගම්පහ දිස්ත්‍රික්කේ සීදුව රෝහල තියෙනවා සීදුව රෝහල තියෙනවා මේක අක්ෂිකාච බද්ධ කිරීම සම්බන්ධයෙන් ඒ සල්ල කර්මවලට ලංකාවම ප්‍රසිද්ධ රෝහල මාස 8ක් වෙනවා මේ සල්ලේ වෛද්‍යවරයෙක් මේ රෝහලට නැ මාස 8ක් වෙනවා සල්ලේ වෛද්‍යවරයෙක් මේ රෝහලට නැ මේ හිටපු සල්ලේ වෛද්‍යවරයා ශාමික අමරතුංග මහ වෛද්‍යවරයා මෙතුමා දැන් මාස 8ක් වෙනවා මේ රෝහලින් ඉවත් වෙලා මෙතුමා ගිනස් වාර්තාවක් මේ අක්ෂිකාච බද්ධ කිරීම සම්බන්ධයෙන් ගිනස් වාර්තාවක් තියපු වෛද්‍යවරේ එක දවසකට අක්ෂිකාච 210කට වැඩි ප්‍රමාණයක් බද්ධ කරලා ගිනස් වාර්තාවක් තිබ්බු වෛද්‍යවරයා වද ඒ රෝහලින් ඉවත් කරලා තියෙනවා අද විශ්වාසෙ තියන්න පුළුවන් වෛද්‍යවරයෙක් නැහැ සල්ලේ වෛද්‍යවරයෙක් නැහැ අස්කාච නිකන් දෙනවා කියලා කියනවා දැන් නම් ගොඩක් අස්කාච මේ ආණ්ඩුවට නිකන් දෙන්න ඕන මොකද මේ ඇස් පේන්නේ නැති උදවියට කන් ඇහෙන්නේ නැති උදවියට කොහොම හරි පෙනීම දෙන්න ඕන ඊළඟ මැතිවරණයේදීවත් මේ කරපු වංචාව ප්‍රෝඩාව අඳුනා ගැනීමට ඉතින් ඒ නිසා මේ අක්ෂිකාච බද්ධ කිරීම සම්බන්ධයෙන් මිල අඩු කෙරුවත් නොමිලේ දෙනවා කිව්වත් නිකන් දෙනවා කිව්වත් මේ අක්ෂිකාච සීදුවේ රෝහලේ මේ වෙද්දි ඒකට කිසිම වැඩපිළිවෙලක් නැහැ ඒ වගේ මේ රෝහලේ ඒ රෝහලේ හිටියා ඝනකාධිකාරිවරයා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අසු වුණා මූල්‍ය වංචාවට මේ වෙද්දි අමාත්‍යංශයෙන් මම අහනවා නියෝජ්‍ය ඇමතිතුමා හරි ඒ ගැන දන්නවද කියලා ඒ මූල්‍ය වංචාවට සම්බන්ධ වෙච්ච ඒ ඝනකාධිවරයට මේ වෙනකන් මේ රජයෙන් එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරපු ඇති දෙයක් අපි දැනගත්තේ නැහැ අපි දැනගත්තේ නැහැ ඉතින් ඒ නිසා මේ වගේ දේවල් දැන් උදේ හිටපු දැන්ට ඉන්න වෛද්‍ය ඇමතිතුමා කිව්ව කතා කරලා ස්ටෙන්ස් සම්බන්ධයෙන් 280ට ගිය සෙන්ස් එක 165ට අඩු කෙරුවා කියලා. එහෙමනම් මීට ඉස්සර හිටපු සෞඛ්‍ය ඇමතිවරු පොල් ගෑවද දන්නේ නැහැ. මීට ඉස්සර හිටපු සෞඛ්‍ය ඇමතිවරු මේ වලින් කොච්චර ගසා ගන්න නැද්ද? මේ සෞඛ්‍ය මේ ඖෂධ මාපියාව මේ ඖෂධ මාපියාව මෙතුමා ඇතරම අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ලෙඩකට බෙහෙතක් ගන්න යම්කිසි පුද්ගලයෙක් යන්නේ ඒ අන්ත අසරණ වෙලා ඒ අසරණ වෙලා යන රෝගියාට ඒ බේත් මිල අඩු කරලා දෙනවා නම් ඒක තමයි රජයක් කරන හොඳම කටයුත්ත. හැබැයි පහුගිය රජයන් වල මේ හිටපු ඇමතිවරු මේ කටයුතු කෙරුවේ නැහැ කියන්නේ වර්තමාන ජනාධිපතිවරයා වග කියන්න ඕන. ඇමතිවරයා උදේ කතා කරපු විදිහට ඒ වගේම හිටපු ඇමතිවරයා වර්තමාන ඇමතිවරයාට කලින් හිටපු ඇමතිවරයා වර්තමාන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මේ මාෆියාව සම්බන්ධයෙන් කටයුතු කෙරුවේ නැහැ. ඒ නිසා එතුමා වග කියන්න ඕන. ඒ වගේම ඊටත් කලින් හිටිය ඇමතිවරයෙක් එතුමත් අද ආණ්ඩුව නියෝජනය කරන්නේ ආණ්ඩුව නෑ මොන නායකයා වුණත් වැරද්ද නම් වැරද්ද කියන්න එපා. අපි වැරද්ද නම් වැරද්ද කියන්න ඕන. ඒක තමයි ක්‍රමේ. ඔබ තමුන්නාන්සලා හොඳ දෙයක් කරනවා අපි ඒක හොඳයි කිව්වා. හැබැයි හැබැයි එතුමා තමයි ඒක කිව්වේ මම නෙමෙයි එතුමා තමයි කිව්වේ මේ මේ මුදල් හොරකම් කරලා තියෙනවා කිව්වා ලොකු මහපියාවක් තියෙනවා කිව්වා ඉතින් ඒ නිසා ඒ ඒ කලින් හිටපු ඇමතිවරු කරපු දේවල් ඒ නිසා මං හිතන්නේ සෞඛ්‍ය ඇමතිතුමා මේ සීදුව සීදුව රෝහල සම්බන්ධයෙන් සීදුව රෝහල සම්බන්ධයෙන් මේ මේ සොයා බැලීම කළ යුතුයි සොයා බැලීම කළ යුතුයි මොකද විශාල විදියට සතියකට දෙවතාවක් මේ රෝහලේ අක්ෂිකාජ බද්ධ කරනවා දිනකට 140කට 50කට අක්ෂිකාජ මේ රෝහලේ ඒ ලෙඩ්ඩුන්ට ලබා දෙනවා ඒක දැන් ගෙවලවත් ගන්න බෑ ගෙවලවත් ගන්න බෑ ගෙවලවත් ගැනීමේ හැකියාව නැහැ මොකද නව රජයේ ප්‍රතිපත්තියක් විදියට අපි හොඳයි ලෙඩ්ඩුන්ට අඩු ගන්නට බේත් ලෙඩ්ඩුන්ට අඩු ගන්නට අක්ෂිකාච ලෙඩ්ඩුන්ට හෘද රෝග සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කරන උපකරණ අඩු මුදලට දෙනවා නම් ඒක හොඳයි හැබැයි ලෙඩා ශල්‍ය කර්මයේ කරගෙන යද්දී ශල්‍ය කර්මයට ඕන කරන උපකරණ සහ වෛද්‍යවරු රෝහල්වල නැත්තම් අර වඩුවෙල් සුරේෂ් මන්ත්‍රීතුමා කතා කරලා කිව්වේ මොකද්ද ඒ රෝහල්වල අද වෛද්‍යවරු හවස නැහැ කිව්වා නමුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හැන්දෑවේ රෑ 10 වෙනකන් OPD එක අරින්න ඕන කියලා OPD එක අරින්න ඕන කියලා එතකොට OPD එක රෑ 10 වෙනකන් අරින්න ඕන කියනවා සත්තු අත රෑ 10 වෙනකන් අරින්න ඕන කියනවා මේගොල්ලන්ගේ වැඩ ඔක්කොම රෑට මේගොල්ලන්ගේ වැඩ එකක්වත් නැහැ දවල් දවල් කරද්දි මිනිස්සුන්ට පේන හින්දද දන්නේ හැම වැඩක්ම මේ ආණ්ඩුව කරන්නේ රෑට රෑට එහෙනම් රෑට රෑට හරි කරන අපි දැක්කනේ සතොසෙත් රෑට අරගෙන නටපු නාඩගම
පෞගේ කාලය අවසන්
වකවානුවේ පෞගේ වකවානුවේ ඔබතුමා විනාඩි දෙකක් විතර ගිය අතරින් ඉඳන් මෙතෙන් නේද එක මට පොඩ්ඩක් දෙන්න මම මේ බලාගෙන හිටියේ වෙලාව ඒකයි විනාඩියක් දෙන්න තව ඉතින් ඒ නිසා මේ රෑට කරන වැඩ කටයුතු රෑට කරන වැඩ කටයුතු මේ ආණ්ඩුව ඒකයි දැන් අර වඩුවේ සුරේෂ් ඇමතිතුමා කිව්වේ මේ මන්ත්‍රීතුමා කිව්වේ ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි රටේ ආර්ථිකය ගොඩ ගන්න ඕන නම් ඒ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් අපේ රටේ ආර්ථිකයට දායක කර ගන්න ඕන. ඒ වගේම ඒ ආර්ථිකයට වැඩපිළිවෙලක් ඒ ආර්ථිකයට අවශ්‍ය කරන පහසුකම් ටික ඒ අවශ්‍ය කරන ගබඩා ටික මේ මේ ආණ්ඩුව ලෝකෙට දුන්න පණිවිඩය මොකක්ද? මත්තල ගුවන් තොටුපළ දැන් විකුණන්න උත්සාහ කරනවා. දැන් ගණන් මිනුම් හදලා තියෙනවා බදු දෙන්න යනවා කියනවා. හැබැයි ඔක කවුරුත් ගන්නෙ නෑ කියනවා. ගණිය දෙයි හැමදෙරනේ වීමිටි ටිකක් ගෙනහිල්ලා ඒකේ ගොඩ ගහපුවාම ඒක වී ගබඩාවක් කියලා ප්‍රසිද්ධ කරපුවාම මත්තල කවුරුත් බලන්නේ නෑ. ඒගොල්ලෝ කියනවා මේ ආණ්ඩුවක වී ගබඩා කරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා පහුගිය රජයේ කරපු වටිනා දෙවන්ත සංවර්ධන සියල්ල මේගොල්ලෝ ඩිකමටම නිකන් හැල්ලුවට ලක් කරලා ඒවා වැඩක් නැති විදියට ඒවා වැඩකට ගන්න බැරි තත්ත්වයට පත් කරලා දැන් මේවා සොච්චම් මුදලකට අලෙවි කරලා ඒකෙනුත් කප්පම් ගන්නවා අපි දැක්කා ශ්‍රී ලංකන් ආයතනයේට ගුවන් යානා මිලදී ගද්දි මිලියන 105ක් ගෙවන්න මේගොල්ලෝ කටයුතු කරුවාද කෝප් කපිටුවෙක් අහුවෙලා තියෙනවා මහමාර්ගයේ එකම ආයතනයකට දෙන්න කටයුතු කරද්දි අහුවෙලා තියෙනවා ඒ වගේම අපි දැක්කා පහුගිය දවස්වල බැඳුම් කරේ සම්බන්ධයෙන් හොරකම් දැන් අහුවෙනවා ඒ නිසා උපාය මාර්ග කරන්නේ මේගොල්ලෝ උපාය මාර්ග වලින් හොරකම් කිරීමට මිසක් උපාය මාර්ග වලින් රට සංවර්ධනය කරන්න නෙවෙයි කියන එක මං කියමින් ලබා දුන කාලෙට ස්තුතිවන්ත වෙන්නේ නැන බොහොම ස්තුතියි
ස්තුතියි කරු එරන් වික්‍රමරත්න මහත්තයා
ස්තුතියි මම පළමුවෙන්ම අර ශ්‍රී ලංකා ගුවන් සේවාව ගැන කියපු එක නිවැරදි කරන්නට ඕනේ පසුගිය රජය A350 900 ගුවන් යානා 8ක් මිලට ගන්න ගිවිසුම් ගැහුවා. මේ එක ගුවන් යානාවක් හිටපු ඇමතිතුමත් මෙතන ඉන්නවා. එක ගුවන් යානාවක් අපි දන්නවා පැය 17 මාරක් විතර යන නොකඩවා යන්න පුළුවන් ගුවන් යාත්‍රා. එතකොට සැලැස්මක් සමහර තියෙන්න ඇති. දැන් යන යුරෝපයට නෙමෙයි සමහරට ඒකෙන් යහටත් යන්න සමහර සැලැස්මක් තියෙන්නට ඇති. නමුත් ශ්‍රී ලංකා ගුවන් සේවාව අපි සියලු දෙනාම දන්නවා යන්න දිගම දුරම ගමන ඇවිල්ලා ලන්ඩන් නුවරටයි යුරෝපයටයි තමයි යන දුරම ගමන. ඉතින් ඒ සැලැස්මට ස්ට්‍රැටජි එකට ඒ ගුවන් යාන අවශ්‍ය නැහැ. ඒ ගුවන් යාන අවශ්‍ය නැති නිසා ඒ ගුවන් යානවල තියෙන ගිවිසුම් අහෝසි කළා. ගිවිසුම් අහෝසි කරපුවාම ඒ ගිවිසුම් වල තියෙන ඒ ගෙවීම් කරන්න සිදු වෙනවා. ඒ ගෙවීම් තමයි කරලා තියෙන්නේ. නමුත් අපි තාම හොයලා බලනවා ඒ ගුවන් යානා ගිවිසුම් ගැන අපි හොයලා බලනවා නිරීක්ෂණ කරනවා ඇයි ඒ ගිවිසුම් ගැහුවේ කවුද ඒ ගිවිසුම් ගැහුවේ ඒ ගිවිසුම් වල නිත්‍යානුකූලය ගැන නිත්‍යානුකූල භාවය ගැනත් ඒවා වලට ඒ ගිවිසුම් ගසන අවස්ථාවේදී මුදල් හුවමාරු වුණාද නැද්ද කියන එකත් දැන් සුවාගෙන යනවා. ඒ විස්තර දැනගත්තාම මේ පාර්ලිමේන්තුවට ඒ විස්තරත් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අද මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේ වෛද්‍ය උපකරණ සඳහා උපරිම සිල්ලර මිල ඒ වගේම ඖෂධ ලියාපදිංචි කිරීමේ ගාස්තු නියෝග පිළිබඳව අද මේ පනවන ගැසට් පත්‍රවල පිළිබඳව කතා කරන අවස්ථාවේදී මම විශේෂයෙන්ම වෛද්‍ය ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මේ තියෙන තත්වය ගැන කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. සෞඛ්‍යයේ මුල් තැන ගන්න ඕනේ රෝගියා තමයි මුල් තැන ගන්නට ඕනේ. නමුත් අපේ රටේ සෞඛ්‍ය හැදිලා තියෙනවා දූෂණයක් තියෙනවා සෞඛ්‍ය තුල. ඒ කියන්නේ අපි දන්නවා දූෂණය පිළිකාවක් වගේ නම් හුවක්ලට දූෂණය ගැන කතා කරනකොට කතා කරෙන්නේ දේශපාලනයට ආදේශ කරලයි. නමුත් මේ වෛද්‍ය වෘත්තිය තුලත් මෙහෙම දූෂණයක් තියෙනවා. ඖෂධ ගැනීමේදී ඖෂධ මාෆියාවක් සිටින එක හැමෝම දන්නවා. සාමාන්‍යයෙන් ඖෂධ මාෆියාවක් කියලා කිව්වහම හුඟක් වෙලාවට කතා කරන්නේ මත්ද්‍රව්‍ය ගැනීම පිළිබඳවයි, මත්ද්‍රව්‍ය පිළිබඳ තියෙන මාෆියාව ගැනයි. මම කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. මම කතා කරන්නේ ඖෂධ ගැන මෙතන සඳහන් කරන්නේ. එතකොට වසර ගණනාවකටම මේ ඖෂධ එක එක වර්ග වලින් එක එක නාම වලින් බ්‍රෑන්ඩ්ස් වලින් මේ රටට ගෙනාවා, අධික මිලට ගෙනාවා. ඉතින් මේ ඖෂධ සමාගම් වෛද්‍ය වෘත්තියේ ඉන්න සමහර වෛද්‍යවරුව මේ වලට යටපත් කරගෙන මේවා අධික මිලට ගෙනල්ලා සාමාන්‍ය ජනතාවට අධික මුදලට ඒ අයගේ විශාල ලාභයට මේවා වික්කා. ඒ නිසා හුඟක් අඩු ආදායම් ලාභී දුප්පත් අයට මේ ඖෂධවත් ගන්න බැරි තත්ත්වයක් මේ රටේ ඇති වුණා. 1976 ඉඳලා 2017 වෙනකන් මහාචාර්ය සේනක බිබිලේගේ ඒ ප්‍රතිපත්තිය අපට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් ඒක 2017දී ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ. ඒකට මං හිතන්නේ අපි සම්පූර්ණයෙන්ම ඇමිරිතුමාට, වෛද්‍ය රාජිත සේනාරත්න ඇමිරිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඔහුට ශක්තිය තිබුණා ඒක ක්‍රියාත්මක කරන්න. මීට ප්‍රථමයෙන් හිටපු ඇමතිවරුන්ටවත් කරන්න බැරි වෙච්ච දෙයක් තමයි එතුම ඇත්තටම කළේ. එදා මේ රටේ මට මතකයි මම විපක්ෂයේ ඉන්නකොට එදා මේ රටේ සෞඛ්‍ය ඇමතිතුමා ඇවිල්ලා ගරු මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාටවත් ක්‍රියාත්මක කරන්න මේක බැරි වුණා. මම කල්පනා කළා ඇයි එතුමට බැරි වුණේ කියලා මේක ක්‍රියාත්මක කරන්න. එතුමට එදා ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණේ එතුමා එදා ඒ එක්සත් ජනතා සන්ධානයේ ආණ්ඩුවේ කොටසක්. ඒ ආණ්ඩුවේ ජනාධිපති ඇවිල්ලා මහින්ද රාජපක්ෂේ ආණ්ඩුවේ ජනාධිපති. ඒ ආණ්ඩුවේ ජනාධිපති වෙලා ඉන්නකොට වුණත් එතුමට නිදහස තිබුණේ නැහැ ඒක ක්‍රියාත්මක කරන්න. මට මතකයි අද වගේ දවසක මම මේ විෂය පිළිබඳව කතා කරනකොට එතුමාව ප්‍රශ්න කරනකොට සෞඛ්‍ය ඇමතිතුමා හැටියට එතුමට එදා පිළිතුර තිබුණේ නැහැ. එදා මම කිව්වා ඒ කතාවේදී මෙහෙම සෞඛ්‍ය මාෆියාවක් සිටිනවා, ඔබතුමා එක පිළිගන්නවද නැද්ද කියලා. එතුමා කිව්වා එතුමා එක පිළිගන්නවා කියලා. ඒක හැන්සාඩ් වාර්තාවේ ඇති. නමුත් එතුමාට වුණත් බැරි වුණා ඒක වෙනස් කරන්න. මොකද මේ වගේ වෙනස් වීම කරනකොට රජයේ ඉහළම විධායක නිලධාරියා, ඉහළම විධායක නිලධාරී ජනාධිපතිතුමාගේ ආශිර්වාදය අවශ්‍යයි එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. අද රාජිත සේනාරත්න ඇමතිතුමාට ඒක ලැබිලා තියෙනවා මේ රටේ ජනාධිපතිතුමාගෙන්. ඒ නිසා ඔහුට පුළුවන් වෙලා තියෙනවා අවුරුදු 40කට පස්සේ මේ ඖෂධ පිළිබඳව ඒ සේනක බිබිලේ ප්‍රතිපත්ති, මහාචාර්යතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. අපි දන්නවා ඖෂධ වර්ග 48ක මිල පහලට ආව ඖෂධ වර්ග 48ක. පැනඩෝල් පෙත්ත රුපියල් 2.75 ඉඳලා රුපියලයි 130ට පහලට ආවා. ෆොසමැක්ස් කියන ඒක ආව රුපියල් 794 ඉඳලා රුපියල් 100කට. ඔස්ටෝපොරොසිස් කියන රෝගයට ඒ ගන්න ඒ බෙහෙත රුපියල් 494 ඉඳලා 101ට. රෙනිටෙක් එක සාමාන්‍යයෙන් රුධිර පීඩනයට පාවිච්චි කරනවා රුපියල් 169යි සත සමාවෙන්න රුපියල් 23 ඉඳලා රුපියල් 6ට එක බැස්සා මෝටිලියම් එක අපි දන්නවා මෝටිලියම් එක රුපියල් 19 ඉඳලා රුපියල් 5යි සත 40කට බැස්සා ඔමේස් එක රුපියල් 28යි සත 55 ඉඳලායි 4යි 50ට ගැස්ට්‍රයිටිස් වලට ගන්න බෙහෙත් ගැස්ට්‍රයිටිස් වලට ගන්න බෙහෙත බැහැලා තිනවා කැටෆ්ලෑම් එක රුපියල් 37යි සත 72න් ඒක රුපියල් 10යි සත 95ට ඒක ගන්නේ පේන් කිල එකක් හැටියට ඒක බැහැලා තිනවා මෙතන මට විශාල ලයිස්තුවක් තියෙනවා ඔබතුමාගේ ඔබතුමාගේ අවසරය ඇතුව මම මේක සභාගත කරනවා මේ ලයිස්තුව මේ ඖෂධ පහලට ආවා ඖෂධ ප්‍රතිපත්තියක් අපිට තියෙනවා මේක මේක වුණේ මම කිව්වා වගේ අවුරුදු 40කට පස්සේ එතකොට මෙතන මොකද්ද වෙලා තියෙන වෙනස වෙලා තියෙන වෙනස ඇවිල්ලා අපිට තියෙන ප්‍රතිපත්තිය ඇවිල්ලා වෛද්‍යවරයව මුල් කරගෙන කරන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නෙමෙයි රෝගියව මුල් කරගෙන කරන සෞඛ්‍ය ප්‍රතිපත්තියක් තමයි අපේ රජයට තියෙන්නේ ඉතින් අපි මේ අත්‍යවශ්‍ය ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක ඒ වගේම රුධිර පීඩනය කොලෙස්ටරෝල් ගැස්ට්‍රයිටිස් ස්ට්‍රෝක්ස් ඒ වගේම හෘද රෝගයට මේ තියෙන සියලුම ඖෂධ පහලට ගෙනත් තියෙනවා මිල දර්ශකයේ පහලට ගෙනවිත් තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේදී කැටරැක් කාච 38ක වර්ග 38ක මිල පහලට ගෙනාවා ඒ එක එක වර්ගයේ කාච තියෙනවා 137යි 77ක ප්‍රතිශතයක් හැටියට අඩුවීමකින් ඒ කාචවල මිල පහලට ගෙනාවා ඉතින් දුප්පත් රෝගියා ආරක්ෂා කිරීම තමයි අපේ ප්‍රතිපත්තිය ඇවිල්ලා ඒක තමයි ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය කියන්නේ මේ ඖෂධ වර්ගවල මිල පහලට දැමීම විතරක් නෙමෙයි නිදහස් අධ්‍යාපනය කියන්නේ වෛද්‍යවරයාගේ සේවයත් පොදු ජනතාවට ලබා දීම ඒක ආරක්ෂා කිරීම ඒකත් නිදහස් අධ්‍යාපනයේ කොට නිදහස් සෞඛ්‍ය සේවාවේ කොටසක් වෙනවා වෛද්‍යවරයෙක් කියන එක නේ අපි හුඟක් ගරු කරනවා අපි මේ වෛද්‍යවරයාට ගරු කරන නිසා තමයි අපි සාමාන්‍ය කෙනෙක්ට දෙන්නේ නැහැනේ අපේ මේ ශරීරය කපන්න කොටන්න දෙන්නේ නැහැනේ නමුත් වෛද්‍යවරයෙක් ළඟට ගියාම අපි ඒකට ඉඩ දෙනවා ඒක තමයි විශ්වාසය කියලා කියන්නේ වෛද්‍යවරයා තරම් අපි විශ්වාස කරන පුද්ගලයෙක් නැහැ නමුත් මේ විශ්වාසය කැඩී ගොස් තිබෙනවා වෛද්‍ය ඒකාධිකාරියක් ඇති වෙලා තියෙනවා මේ රටේ වෛද්‍ය ඒකාධිකාරයක් නමුත් ඒකට ඉඩ දෙන්නට බෑ හැමෝටම අවස්ථාව දෙන්නට ඕනේ හැමෝටම එක හා සමානව මේ සෞඛ්‍ය සේවාවල් ලබා ගැනීමට අද මේ ඒකාධිකාරිය නිසා බදු රහිත බලපත්‍රය දුන්නේ නැත්නම් වැඩ වර්ජනය කරනවා ඒ අයගේ දරුවන් හොඳ පාසලකට දාගන්න බැරි නම් වැඩ වර්ජනය කරනවා නැත්නම් අපි හොඳ සේවාවක් ඇම්බියුලන්ස් ගිලන් රථ සේවාවක් වගේ එකක් ඉදිරිපත් කරන්න ගියාම ඒ ගිලන් රථ සේවයටත් මුලින් විරුද්ධ වුණා. නමුත් අපේ වාසනාවට අද සෞඛ්‍ය ඇමතිතුමාට තියෙන ඒ පැහැදිලි අරමුණ නිසා අපි ඒ ගිලන් රථ සේවය අද රටට හඳුන්ලා දුන්නා. අද හම්බන්තොටට, මාතරට, ගාල්ලට, කොළඹට, කළුතරට, ගම්පහට නොමිලේ මේ සේවය ලබා ගන්නට පුළුවන්. එදා සාමාන්‍ය පුද්ගලයා අසනීප වුණා නම් සාමාන්‍ය පුද්ගලයා ත්‍රිරෝද රථයක් ගෙනල්ලා තමයි ඒ රෝගියව දාගෙන යන්න වෙන්නේ ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒ රෝගියව දාගෙන යන්න ඕනේ. මම රැස්වීමක් කරනකොට රැස්වීමක ඉන්නකොට එකෙක් අසනීප වුණා. ඒ රැස්වීමේ උඩු මහලේ ඉඳලා පහළ මහලට ගෙනෙනකොට රෝගියව විනාඩි 8ක් තුලදී ඒ ගිලන් රථය එතනට පැමිණලා තිබුණා. අද දුරකථනයෙන් කතා කළොත් ගිලන් රථ සේවාවට 1.99 බින්දුවට එක විනාඩියක් තුල පිළිතුරක් තියෙනවා එක විනාඩියක් තුල 95% ප්‍රතිශතයක් තියෙනවා එක විනාඩියක් තුල පිළිතුරක් ලැබෙනවට මෙච්චර හොඳ වෛද්‍ය ගිලන් රථ සේවාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ ගිලන් රථ සේවාව 2018 දී මුළු රට පුරාම දියත් කරන්නට සැලසුම් දැනටම හදලා තියෙනවා මුළු රටේම මේක අපි දියත් කරනවා ඉතින් මේ නිසා තමයි අපි කියන්නේ හැම එකටම විරුද්ධ වෙන්න එපා අපි රෝගියව මුල් කරපු සේවයක් සෞඛ්‍ය සේවයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ නිසා තමයි හැමෝටම
අධ්‍යාපනයක් ලබා ගන්නත් ක්‍රමයක් වන්නට ඕනේ. මේ සයිටම් කියලා ප්‍රශ්නයක් ඇති කරගෙන දැන් මාස ගණනාවක්ම ඒ වෛද්‍ය ශිෂ්‍යයන් ඒ අය වෛද්‍ය පීඨවලට ගිහිල්ලා නැහැ. නමුත් අපි ඒයට කියන්නට කැමති මේ දේ. මේ රටේ සාධාරණ මත තියෙන වෛද්‍ය විද්‍යාව උගන්වන ආචාර්යවරු සිටිනවා. අපි ඒයට ගරු කරනවා. ඒ වගේම මේ ශිෂ්‍ය පිරිසගෙන් බහුතරයක් ඒ අයට ඕනේ වෛද්‍ය පීඨයට ගිහිල්ලා ඒ අයගේ අධ්‍යයනය කරන්නයි ඒ අයට ඕනේ. අපි ඒ අය එකතු වෙනවා, එකතු වෙලා මේ ප්‍රශ්නය විසඳනවා. නමුත් අපේ රජයට ප්‍රතිපත්තියක් තියෙනවා. මොකද්ද ප්‍රතිපත්තිය? අධ්‍යාපනය හැමෝම ලබා ගන්නට ඕනේ. රජයකට ලබා දෙන්න පුළුවන් අධ්‍යාපනය සීමා සහිත නම්, ඒ කියන්නේ රජයට තියෙන ඒ සම්පත අනුව සීමා සහිත නම්, එතකොට ඒ රජය කවදාවත් විරුද්ධ වෙන්න බෑ. රාජ්‍ය නෝන ආයතනයකින් හෝ පුද්ගලික ආයතනයකින් ඒ සේවාව නැත්නම් ඒ අධ්‍යාපනය කෙනෙකුට ලබා ගන්න පුළුවන් නම්. ඒ නිසා අපි සයිඩම් ප්‍රශ්නයත් විසඳනවා. ඒක විසඳන්නේ අපේ රජයේ ප්‍රතිපත්තිය තුල කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. අවසානයේ මම නැවතත් ස්තුතිවන්ත වෙනවා අපේ ජනාධිපතිතුමාටත්, ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමාටත්, නියෝජ්‍ය ඇමතිතුමාටත්. මේ අය මේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා විශාල සැලැස්මක් තියෙනවා මේක දියුණු කරන්න. නාගරික ප්‍රදේශවල, මොරටුව වගේ ප්‍රදේශවල, ලුණාවවල කුඩා රෝහලක් තියෙනවා. සෞඛ්‍ය ඇමතිතුමා ඒ රෝහලත් කළුබෝවිල වගේ, පානදුර වගේ දියුණු කරන්න ඔහු මට සඳහන් කරලා තියෙනවා. මේක විශාල දර්ශනයක් තියෙනවා. එනිසා අපි එකමුතු වෙලා අපේ සෞඛ්‍ය සේවාව ගොඩනගමු. ස්තුතියි.
ස්තුතියි ගරු දිලුම් මමනගම මන්ත්‍රීතුමා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම සම්බන්ධව. ඇමතිතුමාගෙන් කරුණු කීපයක් පැහැදිලි කරගන්නයි කාලය ඉල්ලගත්තේ. නමුත් එතුමා නැහැ නියෝජ්‍ය ඇමතිතුමාවත් ඒ විස්තර එතුමාට සපයයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මහනුවර තියෙන තත්ත්වයක් පිළිබඳවත්, රටේම තියෙන තත්ත්වයක් පිළිබඳවත් මේ අක්ෂිකාච සම්බන්ධව ඇමතිතුමා දීර්ඝව කතා කෙරුවා පහුගිය එතුමාගේ කතාව අවස්ථාවේදී. අපි කියන්න ඕනේ ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමාත් කතා කෙරුවා මේ ආණ්ඩුවේ හුඟක් වැඩ වගේම මේ වැඩෙත් කාරණේ හොඳයි. හැබැයි සුපුරුදු පරිදි අපේ මේ ඉන්දික මන්තුමා කියපු ආකාරයට වැඩේ හරියට කරගන්න ක්‍රමවේදේ දන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ අක්ෂිකාච වැඩේ ගැන ගත්තත් මම දන්නේ නැහැ අපේ ඉරාන් ඇමතිතුමා රජ ඉස්පිරිතාලෙකින් බෙහෙත් අරගෙන තියෙනවද කියලා. හැබැයි අක්ෂිකාචවල මිල මේ වැඩසට මේක යටතේ අඩු වෙලා තියෙනවා. ඒක හරියි. සුළු පිරිසකට මේ අක්ෂිකාත ලැබිලත් තියෙනවා. මම කතා කරන්න වෙන කොහත් ඕනේ. මම නියෝජනය කරන දිස්ත්‍රික්කේ මහනුවර රෝහල ගැන අපි කතා කෙරුවොත් ජනවාරි 14 වෙනිදා සිට දවසකට බරපතල ගාණක් ලෙඩ්ඩු එක්කාසු වෙමින් පවතිනවා. නමුත් විටින් විට කඩින් කඩ තමයි සුළු වශයෙන් මේ කාච ඉස්පිරිතාලෙට එන්නේ. අද මේ වැඩසටහන තුලින් ඒ සියලු දෙනාටම කාච ලැබලා දෙනවා නම් ඒක ඉතාම හොඳයි. ඒක තමයි මම කිව්වේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ අදහස ඔබතුමාලගේ හොඳයි. අපි පිළිගන්න. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ කරන්න ගියාම තිබුණට වැඩිය ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දැන් මහනුවර ගත්තත් රෝගීන් 5-6000 එනවා, ඇඩ්මිට් වෙනවා. ඔව්.
යෝජමතුමා
මේ නුවර ඉස්පිරිතාලයේ මම ඔයා කියන ප්‍රශ්න මම දන්නවා.
ඔව්.
නමුත් අපේ ඇමතුමා මේක ගේනකොට තිබිච්ච ප්‍රශ්නවල ටිකක් ගොඩක් ඔය කියන්නේ දැස සප්ලයර්ස් කාච සප්ලයර්ස්කින් අපි ලොකු අභියෝග ආවා.
හරි.
අපි කේගුලන් කරපු වැඩේ ඒගුලන් ඉස්සර තිබුණේ අපේ අර මේ කියන්නේ මිෂින් එකක් ඒගුලන් දීලා තමයි ඒක කාච වික්කේ කාලේ.
ඔව් ඔව්.
මේ ප්‍රශ්නේ ආපකම මේක පණ
රිසිත් මම දන්නවා. ඔබතුමාලාට අභියෝග වැඩ කරන්න යනකොට ප්‍රශ්නේ
නේ. ඒක පොඩි අපි අභියෝගයක් ආවා.
හරි. මම දන්නවා. මම දන්නවා.
ඒත් එක්ක දැන් ළඟදි ප්‍රශ්නයක් ආවිලා තියෙන්නේ. එහෙනම් ඒගොල්ලන්ගේ රික්වෙස්ට් එක දාපු ස්පිතාලෙන් ගිහපු රික්වෙස්ට් එක වැරදිලා ඒවල දිනා මෙතන. ඒකෙන් පොඩි මේක තමයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක දැන් අපි ඉක්මනට ෂෝට් අවුට් කරනවා. නමුත් අපි අපිට මෙතන ඇත්ත වශයෙන් කිව්වොත් අපේ ඇමතුමාගේ සංකල්පය
අපිට අභියෝගයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ සමාරු මම කියන්නේ ලැජ්ජයි කියන්නේ සමාරු කට්ටිය ඒකට කැමති නැහැ.
ගැටලුවක් නැහැ. ඔබතුමා ඒක තමයි මම මුලදීම කිව්වේ මේ කතා කරන්නේ ඔබතුමාලගේ වැඩේට විරුද්ධව නෙමෙයි. පක්ෂවයි කතා කරන්නේ. වැඩේ හොඳයි. හැබැයි දැන් ඔබතුමා කියපු ඕඩර් එක වැරදීම නිසා හෝ කම්පැනි වලින් එන අභියෝග නිසා හරි මොකක් හරි නිසා වෙලා තියෙන්නේ අයි සර්ජරි කරන්න ඉන්න ලෙඩුන්ගේ අයි සර්ජරික වෙන්න. ඒක තමයි අද නුවර රෝහලේ ඇති වෙලා තියෙන තත්ත්වය. එනවා වාට්ටුවේ නතර කරනවා, අද බඩු නෑ කියලා යවනවා, ආය ලැබන සතිය ගෙන්නනවා. මගේ ගාව මේ දුරකථනය තියෙනවා, ඒක ඕනනම් පෙන්වන්න පුළුවන්. දුරකථනය සභාගත කරන්න බෑ. නමුත් නුවර රෝහලේම ඉන්නවා සුද නරක් වෙලා පුපුරපු ලෙඩ. දැන් ඉතිහාසයේ මෙහෙම ලෙඩු හිටියේ නෑ. ඔබතුමාලා හොඳ වැඩක් කරන්න යන්නේ. හැබැයි ඉතිහාසයේ නිකං කාස ලැබුණේ නැති එකත් පිළිගන්න පුළුවන්. හැබැයි ඕනෙම කෙනෙකුට පුළුවන්කම තිබුණා. අපි දන්නවා 30,000 ඉඳන් 5,000 දක්වා තියෙනවා. හැබැයි ඒ ලෙඩු රුපියල් 5,000ට මේ කාචේ ගෙනල්ලා අඩුම තරමේ සුද පුපුරන්න ඉස්සලා මේක දාගත්තා. එයා අඳ උනේ නැහැ. දැන් ඔබතුමාලගේ රජයේ සංකල්පය හොඳයි, ඇමතුමාගේ සංකල්පය හොඳයි. හැබැයි දැනට ඒක 100% ක්‍රියාත්මක නොවීම නිසා අද මිනිසුන් අන්ධයින් බවට පත් වී සිටිනවා. මේ දෝෂ ආරෝපණයක් නෙමෙයි, කරුණු පැහැදිලි කිරීමක් තමයි ඔබතුමාලට කියන්නේ. ඒ නිසා අපි ඔබතුමාලා ඉල්ලන් ඉන්නේ මේක ක්‍රමවත් කරන්න. හැබැයි ක්‍රමවත් කරන තුරු අඩුම තරමේ අතින් අරගෙන මේක දාගන්න දෙන්න. මොකද බඩු නැතුව ගරු සභාපතිතුමනි, රෝහලේ බඩු නැතිනම් අඩුම තරමේ මුදල් දීලාවත් රුපියල් 5,000ක් දීලා මේක දාගන්න බැන්න. මේක තමන්ගේ ඇහැ වෙන දෙයක් වගේ නෙමෙයි. ඒ අයට අන්ධභාවයට යනකම් ඉන්න වෙනවා. එතකොට ඇමතුමාගේ වැරදි හදාගන්නකොට, අමාත්‍යංශ වැරදි හදාගන්නකොට, ඕඩර් එක දාපු කෙනාගේ චිට් එකේ වැරද්ද හදාගන්නකොට රෝගියා අන්ධ වෙලා ඉවරයි. ඒ නිසා ඒකේ ඔබතුමාලා කරන්න යන වැඩේ ගුණාත්මක භාවයක් නැති වෙනවා. ඔබතුමාලට රජයට සහ ඇමතුමාට ඉස්පිරිතාලේ ඉන්න රෝගීන් දිනපතා අමතන විදිය මම මෙතන කියන්න කැමති නෑ. නමුත් හොඳ වැඩක් කරන්න ඔළුවේ තියාගෙන ඉඳලා ඔබතුමාලට ඒ තත්ත්වෙ පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලගෙන් මම ඉල්ලා සිටි සම්පූර්ණයෙන් මේක ක්‍රියාත්මක කරන තුරුවත් අඩුම තරමේ අතින් සල්ලි දීලවත් මේක කරගන්න දෙන්න. මම දන්න හැටියට ලංකාවේ ලක්ෂ 5ක් විතර නුවර ගත්තොත් 5-6000ක් අද ඇස් අන්ධ වෙමින් පවතිනවා, සුද පුපුරමින් පවතිනවා. මේ වැඩේ කරගන්න බැරුව ලත වෙනවා. 1000ක් ඕන තැනට 500ක් එනවා, 3-4000ක් ඕන තැනට 200ක් එනවා. දිනපතා මිනිසුන් අන්ධභාවයට පත්වෙමින් පවතිනවා. ඒ නිසා වැඩේ හොඳට කරගෙන යනකම් මේ සඳහා යම් විසඳුමක් ලබා දෙන්න කියන එක තමයි මම ඔබතුමාලගෙන් ඉල්ලීම කරන්නේ. ඒ වගේම මේ බෙහෙත් සම්බන්ධවත් ඔබතුමාලගේ මිලාඩු කිරීමේ ප්‍රතිපත්තිය හොඳයි. ඒක විශාල මාෆියාවක් අපි ඒක පිළිගන්නවා. බෙහෙත් වර්ගවල මිල අඩු වෙලා තියෙනවා. හැබැයි ඒ අතරේ මෙහෙම දෙයක්ත් සිද්ධ වෙනවා. ඒකට ඔබතුමාලා විසඳුමක් හොයන්න බෙහෙතක නමක් කියන්න ඕනේ. අපි හිතමු X කියන වර්ගයේ බෙහෙතේ ඔරිජිනල් එක, බ්‍රෑන්ඩඩ් එක, ඔරිජිනල් එක රුපියල් 100 නම් ඒක ඔබතුමාලා 80 දක්වා පහත දාලා තියෙනවා. හැබැයි ඒකෙම තව එකක් තියෙනවා වෙන රටක නිෂ්පාදනය කරන රුපියල් 50ට. එහෙම බෙහෙත් තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඔබතුමාලා කියපු බ්‍රෑන්ඩඩ් එක 100 ඉඳන් 80ට බහැලා තියෙනවා. හැබැයි අර කියපු ගුණාත්මක භාවයෙන් අඩු 50ක 80ට නැගලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් සභාගම් කරන්න පෙළඹෙන දේ තමයි බ්‍රෑන්ඩඩ් එක ගෙනල්ලා 80ට විකුණනවා. එක පාඩු බැවින් වැඩි ලාභෙ නැති බැවින් ලාභ එක ගෙනල්ලා 80ට විකුණපුවාම ඒකේ ගුණාත්මක භාවය අඩු වෙනවා. හැබැයි තිබුණ මිලටත් වැඩියෙන් තමයි ඒ සමාගම ඒ පෙත්ත විකුණන්නේ කියන කාරණේ ඔබතුමාලට මතක් කරන්න ඕනේ. ඒකට ආපහු වන්න මම කියපු තැනට යනවා. අදහස හොඳයි, සංකල්පය හොඳයි, ඔක්කොම හොඳයි. රෝගියාට බාල පෙත්තක් වැඩි ගානකට තමයි සමහරක් සමාගම් වලින් අලවි කරමින් සිටින්නේ. නිසා මේ සඳහාත් මේ දෝෂ ආරෝපණයක් නෙමෙයි, මේවා නිවැරදි කරලා දෙන ලෙස තමයි අපි ඔබතුමාලගේ ඉල්ලා සිටින්නේ. මේකට ප්‍රවේශ වීම ගැන අපි ඔබතුමාලට ස්තුතිවන්ත. අපි හැම දෙයකටම ඉරාන් මන්තුමා කිව්වාගේ විරුද්ධව කතා කරනව නෙමෙයි. විශේෂයෙන් නුවර රෝහලේ ඉගැන්වීම ටීචින් හොස්පිටල් එක, ඒ අක්ෂියංශ ඉගැන්වීමේ කටයුතු පවා කරගන්න බැරි වෙලා තියෙනවා. මේ අක්ෂිකාතවල හිගිය නිසා කියන කාරණේ ඔබතුමාලට මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම එක කාරණයක් කියලා මම අවසාන වශයෙන් මම කතාව අවසාන කරන්න කැමති. මොකද ඇමතුමාට මේ කරුණු පැහැදිලි කරන්නයි නියෝජ්‍ය ඇමතුමා හිටපු ප්‍රමාණවත් එතුමාට පැහැදිලි කරන්නයි මම මේ විනාඩි කීපයක් ඉල්ලගත්තේ. අර ගිලන් රථ සේවයේ ඒක ක්‍රියාත්මක කිරීම පිළිබඳ මගේ පෞද්ගලික මතය හොඳයි. ඉස්සර ගිලන් රථයක් ඕන තැනට ගෙන්වා ගැනීමේ බැරිවීමේ ප්‍රශ්නයක් තිබුණා. ඉරාන් මන්තුමා කිව්වා වගේ ත්‍රිවිල් එකේ තමයි ලෙඩු ගෙනිච්චේ ප්‍රධාන රෝහල දක්වා. හැබැයි මේක කරලා ඔබතුමාලා මේකට නීතියක් දාලා තියෙනවා, ළඟම රෝහලට තමයි ගෙනියන්නේ. එතකොට ළඟම රෝහලට ගෙනිච්චාම සභාපතිතුමනි ඔබතුමා දන්නවා ඒ රෝහලේ ඇති දෙයක් නැහැ.
තරහවෙන්න එපා. මේකට පළාත් සභා රෝහල් තියෙනවා, ග්‍රාමීය රෝහල් තියෙනවා. එතකොට ගිලන් රථේ ඇවිල්ලා ළඟම රෝහලට ගෙනිච්චාම ඒ රෝහලේ ගිලන් රථේ හුඟක් වෙලාවට නැහැ.
ගරු නියෝජ්‍ය ඇමතුමා,
ගිලන් රථ ඇවිල්ලා අපේ අමාත්‍යංශය යට නැත. ඒක ඇවිල්ලා මම හිතන්නේ වෙන අමාත්‍යංශයට තමයි වැඩ කරන්නේ කියලා.
හරි, කමක් නැහැ. නමුත් ඒක සෞඛ්‍ය ඇමතුමා යටතට පත් වෙනවා ඇතිනේ ඒක නේද නැද්ද? හරි, කමක් නැහැ. මන්ද නැහැ. සෞඛ්‍යට අදාළ නිසා කොයි අමාත්‍යංශය යටතේ හරි ගිලන් රථෙන් අරන් ගියාම ළඟම තියෙන ග්‍රාමීය රෝහලට අර කිව්වා වගේ ආපහු සංකල්පේ හොඳයි. හැබැයි ලෙඩාව ප්‍රවාහනය කරන්නේ මැරෙන තැනකට හුඟක් වෙලාවට ළඟම රෝහලේ සිට මල්ශාලාව දක්වා තමයි ඊගාවට ප්‍රවාහනය කරන්න සිද්ධ
වෙන්නේ. ඒගොල්ලන්ගේ ඇම්බියුලන්ස් එක ගෙනියනවා මහ ස්පිතාලෙට.
ඒක තමයි. නෑ, ඒගොල්ලොන්ගේ ඇම්බියුලන්ස් කවදාවත්
නෑ. අතන කරන වැඩ ඒ తాවකාලික අතන ඒ ලෙඩාට
ඇමතුමා ඔබතුමා කියන එක හරි. හැබැයි ප්‍රායෝගිකව ඔබතුමාලා ඕනෙම ග්‍රාමීයව ආණ්ඩුවට තියෙනව නෙමෙයි පළාත් සභාවට තියෙනේවා. ඕනෙම පළාත් සභාවේ රෝහලකට යන්න කවදාවත් ඒකේ ඇම්බියුලන්ස් එක නැහැ. එක්කෝ නර්ස් එකේ කොහේ හරි ගිහිල්ලා, එක්කෝ දොස්තර මහත්තයාගේ කොහේ හරි ගිහිල්ලා, එක්කෝ ඩ්‍රයිවර් කොහේ හරි ගිහිල්ලා, එක්කෝ ට්‍රිප් එකක් ගිහිල්ලා ඇම්බියුලන්ස් එකේ ඒවා නැහැ. ඒසා අඩුමතරමේ ළඟම තියෙන ප්‍රධාන රෝහලටවත් මේ අයව යවන්න කටයුත්තක් කරන ලෙසත් මම ඉල්ලනවා. ඒකල මම දැනගෙන හිටියේ නැහැ. ඔබතුමාම කිව්වම මම දැනගත්තේ ඇම්බියුලන්ස් තියෙන්නේ වෙන අමාත්‍යංශයකට කියලා. මම දන්නේ නැහැ කොයි අමාත්‍යංශයකට කියලා. ඒසා ඇම්බියුලන්ස් ටිකත් ඔබතුමාගේම අමාත්‍යංශයට අතට පවරගෙන මේ එක ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලනවා. නැවත වාරයක් මේ වැඩපිළිවෙලට අවතීර්ණ වීම ගැන අපි සතුටු වෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ නිසා අහිංසක රෝගීන් විශාල පිරිසක් මේ වෙනකොට විශේෂයෙන්ම මේ අක්ෂි කාච පිළිබඳ ප්‍රශ්නේ නිසා අහිංසක රෝගීන් විශාල පිරිසක් මේ වෙනකොට සුද නරක් වෙමින් පුපුරමින් අන්ධභාවයට පත් වෙමින් සිටිනවා. ඒ නිසා ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැහැ වගේම සෞඛ්‍ය ඇමතුමා පිටිපස්සට යන්න කැමති නැහැ වගේම අසන රෝගීන් ගැන කල්පනා කළ අඩුම තරමේ මේක අතින් ගෙනල්ලා දාගන්න කැමති කෙනාටවත් මේ සෞඛ්‍ය අමාත්‍යංශය තියෙන ප්‍රශ්නේ निराකරණය කරගන්න තුරු මේක ක්‍රියාත්මක කරන්න දෙන්න කියන ඉල්ලීම කරමින් කාලය වෙන් කිරීම සම්බන්ධව මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා.
ස්තුතියි.